அது විශේෂ සාකච්ඡාවක් කරන්න හිතුනේ එකක් වෙසක් උන් පොහොය දිනය නිමිත්තෙන්. ඉතින් මේ දවස්වල දහම අවබෝධ කිරීමේ ශක්තිය වැඩි. අපි ඊකටම ඊයේත් කීප දෙනෙක් වෙන වෙනම සාකච්ඡා පැවැත්තුණා. ඉතින් මට හිතුණා එහෙම පෞද්ගලික මට්ටමින් තියනවට වඩා කැමති අයට සහභාගි වෙන්න පුළුවන් විදිහට සාකච්ඡාවක් තිබ්බොත් හොඳයි කියලා. ඉල්ලීම් ගොඩක් තිබුණා. සමහර විට තව ටිකක් වෙලා යනකොට තව අය සම්බන්ධ වෙයි. ඉතින් අද ඇත්තටම නෝත් ඇමරිකන් ගෲප් එකට කරන සාකච්ඡාව උදේ කරන්න බැරි වුණා. හැබැයි ඒගොල්ලන්ට දැන් වෙලාවේ ප්‍රශ්නයක් හින්දා මේ වෙනකොට ගොඩක් අයට සම්බන්ධ වෙන්න අපහසුකමක් තියෙනවා. ඒ වුණාට අපිට පේනවා සුනිල් මහත්තයා ඕස්ට්‍රේලියාවෙන් එහෙමනම් වෙලාවේ ගැටලුවක් නැතුව ඇති. දවල් වෙලාව හින්දා සමහර අයට රෑ දෙකට තුනට වගේ ලපක්කෙදිලා තියෙනවා. ඉතින් මේ වෙනස් වෙලාවක් හින්දා ඒක ගැටලුවක් නැහැ. කැමති ඕන කෙනෙකුට ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරන්න පුළුවන්. ලසන්ත මහත්මයා තාම නැතුව වගේ සම්බන්ධ වෙයි තව ටිකකින්. එකන් අපිට කතා කරන්න පුළුවන් කාට හරි මොනවා හරි අහන්න දෙයක් තියනවා නම්. ඉතින් මේ සාකච්ඡා හුඟක් අය දන්නවා. ඒ වුණාට මම ආයි මතක් කරනවා. ඉතින් මේ සාකච්ඡා තියෙන්නේ දැන් මම විශේෂයෙන් මොනවා හරි කියන්නේ මම දන්නවා කියලා පෙන්නන්න නෙමෙයි. අපි මේක හොයනවා. ඒ හොයනකොට ඉතින් එක එක පැත්තෙන් හොයන එක සාකච්ඡා කරන එක මං හිතනවා හැමෝටම උදව් වෙනවා කියලා. අපි නිතරම බුදු දහම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැත්තේ මොකද්ද කියන එක මේ මතු කරගන්න අදහසෙන් අපේ තියෙන දුර්වලකම් වැරදි අදහස් වැරදි දෘෂ්ටි අඳුරගන්න උදව් වෙන්න කියලා තමයි මේ සාකච්ඡා පැවැත්වෙන්නේ. ඔව් අපේ අමිත මහත්මිය
සර් මේ තෙරුවන් සරණයි සර්. පළමුව පාද නමස්කාර වන්දනා කරනවා සර්. එදා නවත්තපු තැනින්මයි සර් මම මේ ප්‍රශ්නේ මේ කියන්නේ ගිය අර කලින් සාකච්ඡාවේ නවත්තපු තැනින්මයි. ඒ කියන්නේ සර් මේ ඊට පස්සේ මම ආයේ හිතුවා. එතකොට මේ අන්ත දෙකකුයි මැදකුයි ගැන කතා කරන තැනසේ මම කතා කරන්නේ ප්‍රායෝගිකත්වයෙන්. එතකොට සර් ඇහෙනවා කියන එක ගත්තොත් නොඇහෙනවා කියන එක ගත්තොත් දෙකම ඇති බවට නම් පෙනී සිටින්නේ සර්. ඇහෙන නොඇහෙනවා කියන එක ඒකාන්ත උච්ඡේදය කියන එක කවදාවත්ම හම්බ වෙලා නැහෙනි කියලා මේ කියන්නේ පෙන්නලා දෙනවා. විදිහටම විමසුවොත් ඇහිම කියන එක තනි කරලා ඒ මොහොතේ විමසුවොත් ඇහිම කියන එක දැනගැනීමක් වෙන්න කිසිම නිමිත්තක්වත් ඇහිම කියන එකත් කිසිදාක ඉපදිලාම නෑ කියන එක අර අන්තය වගේම මෙතනත් පේනවා. මං කියන්නේ ඒකයි සර්. දැන් ඇහිම විතරක් තනි කරලා ඇහිමට හිතියලා ගත්තොත් ඒකාන්ත ඇති බවක් කියන එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒ විදිහටම ඒක නොඇසීම කියන එකත් සුද්ධ විදිහට ගත්තොත් ඒකාන්ත නැති බවක් කියන එකවත් කවදාවත් හම්බදලා නැහැ. ඉතකොට ඒකාන්ත ඇති බවක්වත් ඒකාන්ත නැති බවක්වත් යෙදෙන්නේ නැතිකොට ඒ මොහොතේ ඇහෙද්දි දැන් සර් අහනවනේ ඇහෙනවද? එතකොට මං කියනවා ඔව් කියලා. ඒ මොහොතේ ඇහිම කියන එකක් මම බාර ගන්නෙ මේ මෝඩකම නිත්‍ය වෙන හින්දා දෙපැත්තක් පනව ගන්නවා. ඇහිම නොහැඟීම යන්නේ එහෙම. ඒ එකම ඈඳිලා එනවා. එහෙනම් ඇහිම කතා කරන්න බෑනේ. දෙපැත්තක් දාන්න නැතුව කන ශබ්ද කියලා ඔය සේරම එකට ඇඳිලා එනවා. හැබැයි අර අන්ත දෙක වෙනම විමසලා තියෙන හින්දා ඇසීම කියන එකකුත් ඉපදිලාමක් නැහැ. ඒකාන්ත ඇසීමකුත් ඒකාන්ත උච්ඡේදෙකුත් හමු වෙන්නේ නැහැ කියන එක මත් ඒක ඒක අත්දැකීම හින්දා ඒ මොහොතේ ඇහිම බාරගත්තට ඒ මොහොතේ යටින් ක්වෙස්චන් යටින් ප්‍රශ්න කරනවා. ඒකම යටින් ප්‍රශ්නයක් එනවා. මේ මෝඩකම ප්‍රත්‍යයෙන් මෙතන බෙදා ගැනීම හින්දා නේද මෙහෙම වෙන්නේ කියලා. ඒකකොට එහෙම ගැප් එකක් තියෙනවා. ඒ මේ අරක වෙනම විමසලා තිබ්බට ප්‍රායෝගිකව ඇහිමේදී ඒ යටින් ක්වෙස්චන් වෙනවා. නමුත් මෙතන ගැප් එකකුත් තියෙනවා. හැබැයි අන්න එහෙම එකනකට සමාස මං ඇවිත් ඉන්නේ. සර් තේරෙනව නේද මම මේ ප්‍රායෝගිකත්වයෙන් යහන තැන සර්?
පොඩ්ඩක් මට ඔව්
විනාඩි ගොල්ලන්ට දැන් හරි නේද?
දැන් හරි.
ඔව් අමිත් මේ අර කියද්දි මේ දැන් අපි අහන ප්‍රශ්න පැහැදිලි කරගන්න ඕන. දැන් අර ප්‍රශ්න එක දිගට කියාගෙන යනකොට සමහර වෙලාවට මම බාධා කරන්නේ නැහැ. වුණාට ඒ කියන ඒවයි සමහර ඒවයි තේරුම් හරියට අපි දැනගත්තේ නැත්නම් උත්තර දෙන්න අමාරුයි. අහන අනිත් අයට තේරෙන්නේ නැහැ. දැන් අර ඔබතුමා කිව්වා මේ මොකද්ද ඒකාන්ත වශයෙන් තියනවා කියන්න මොකද්ද නැහැ. ඒ මොකද්ද ඒකාන්ත වශයෙන් කියන එකෙන් අදහස් කළේ එතන?
අසර් මං එහෙම කිව්වේ දැන් ඇත්ත ඒ කියන්නේ ඇහිම ඇත්ත ඇහිම නැත කියලා අපි කතා කරන තැනදී ඇහිම ඇත්ත කියන්නේ මේ එක ඒ කියන්නේ ඇහිම බාර ගන්නව ඇහිම ඇත්ත කියලා. එතකොට මේක විමසුවොත් ඇත්තටම ඇහිම කියන එකක් තියෙනවද කියලා ඇහිමට විතරක් හිත කියලා විමසුවොත් අපි ඒ ඇහිම විතරක්ම විමසුවොත් මේ කියන්නේ නොඇසීම කියන එකේ නිමිත්ත නැති තාක්කල් ඇහිම කියන එක අඳුන් ඒ කියන්නේ ඇහිම කියන එක අඳුන් ඉපදෙන්න නිමිත්තක්වත් හඳුන ගැනීමක්වත් දෙන්නේ නැහැ. ඒ විදිහට දැන් සර් හිතන්නකො දැන් සර් ඇහිමක ඉන්නවා. සර් දැන් හිතන්නකො සර් එකපාරටම ඉපදිලා හරි පහල වෙලා හරි සර් ඇසීමක ඉන්නවා එකම දිගට. සර්ට වෙන ආයතන පාවිච්චි කරලා වෙන ආයතන පාවිච්චි කරලා අධ්‍යක්ෂින් මෙතෙන්ට ගැට ගහන්නෙත් නැත්තම්.
ඒ කියන්නේ එක දිගට සද්දයක් ඇහෙනවා.
අන්න එහෙම ඇහිමක සර් ඉන්නවා නම් සර්ට ඇහෙනවා කියන එක කියන්නත් බෑ. ඇහෙනවා කියන එක ඉපදෙන්නේ නැහැ මේ නොඇසි يعني ඒක يعني අනිත් නිමිති මොකුත්ම නැත්නම් ඇහෙනවා කියන එකකුත් ඉපදෙන්න නිමිති යෙදෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඇහිම කියන එකකුත් ඉපදෙන්නේ නැහැ. ඒකට ඒකාන්ත වශයෙන් ඇහිම කියන එක වෙන් කරලා කතා කරන්න බෑ නොඇසීම කියන නිමිත්ත නොයදුනොත්. ඒ විදිහටම තමයි
ඔය කියන්නේ. පොඩ්ඩ ඒක කරුණා පැහැදිලි කරගෙන ඊළඟ එක කියන්න නැත්නම් මේක නම් ඊළඟ එක තේරෙන්නේ. ඔව් ඇසීම දැන් ඔය කියන්නේ මට තේරෙන විදිහට දැන් එක දිගට ඇසීමක් තිබුණොත් ඇසීම කියන එකක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසීම කියලා කියන්න බෑ කියලා කියන්නේ මං හිතන්නේ. ඒ කියන්නේ දැන් වෙන මුකුත්ම නැතුව එකම සද්දයක් දිගටම ඔක මං අර කලින් කියලා ඇති දැන් පෙනීම ගත්තොත් හැම තැනම එකම වර්ණයක් විතරක් තියෙනවා නම්
එහෙමයි.
ඒක දැන් කතාව නෙමේ ඉපදුන දවසේ ඉඳලා තත්ත්වේ එහෙමනම්.
එහෙමයි.
හරි. එකම වර්ණයයි වටපිටාවේ තියෙන්නේ. දැන් පෙනීම කියලා අදහසක් එයිද එතකොට?
එන්නේ නැහැ සර්. එන්නේ නැහැ.
ඒක තමයි ඔය කියන්න හදන්නේ නේද?
එහෙමයි සර්. ඒකම තමයි මම කියන්නේ.
ඔව්.
පෙනීම කියලා අදහසක්වත් ඇහෙනවා කියලා අදහසක්වත් ඉපදෙන්නේ නැහැ නේද? ඒකාන්ත වශයෙන්
එක විදිහට තිබුණා. මේ
එහෙමයි. ඒ කියන්නේ නොඇසීම කියන එකට නිමිත්ත ආව ගමන්ම තමයි ඔය දෙකම ඉපදෙන්නේ.
ඔව්, ඒක නොඇසීම නෙමෙයි. දැන් අපි හිතමු එකම වර්ණයක් හරි එකම සත්‍යයක් හරි තියෙනකොට අපි එයා දන්නේ නැහැ ඇහෙනවා කියලාවත් දකින්නවා කියලාවත්.
එහෙමයි, එහෙමයි.
හැබැයි කොයි වෙලාවෙ හරි ඕකේ වෙනසක් වුණා.
එතකොට ඇහෙනවා ඇහෙනවා කියලා උපදිනවා.
ඔව්, ඒක තව ටිකක් පැහැදිලි වෙයි. අපි මේ සංතෙක්කත් අපි සාකච්ඡා කළා. දැන් ඕක දැන් අඳුරෙම ඉන්නවා කියලා හිතන් කරුවල. හරි,
එහෙමයි.
දැන් අපේ තහඳුර හොඳට ගත්ත උපමාවක්. දැන් ඉපදිච්ච දවසේ ඉඳලම අඳුරු ගල් ගුහාවක ඉන්නේ, එළියක් ඇත්තෙම නැහැ. හරි, දැන් එහෙම ඉන්න කෙනෙකුට පෙනීම කියන එක ගැන කිසිම අදහසක් එයිද?
එන්නේ
එන්නේ නැහැ. يعني පෙනීම කියන කතාවක් ප්‍රකට වෙන්න විදිහක් නැහැ.
එහෙමයි, එහෙමයි.
එතකොට කවදා හරි දවසක පොඩි එළියක් හරි වැටුණත් විදුලියක් හරි කෙටුවොත් අන්න එතකොට අර අර තත්ත්වේ වෙනසක් වෙනවා නේ.
එතකොට පේනව නොපේනව කියන දෙකටම අර්ථයක් වෙනවා. ඒක අත්දකින්න එතන.
ඔව්, එතන පළවෙනි දේ තේරුම් ගන්න ඕන අන්නේ ප්‍රකට වීමත් එක තමයි එන අදහස් ටික ඔක්කොම එන්නේ. ඊට කලින් කිසිම අදහස් නැහැ. හරි,
එහෙමයි.
එතකොට ඔන්න එළියක් ගැන අදහසක් එනකොටම ඒ වෙලාවේ එළියක් පේන එක වගේම, ඒ කියන්නේ ඔන්න පෙනීමක් තියනවා වගේම මෙච්චර කල් හිටියේ පෙනීම කියලා දන්නේ නැති උනාට මේ මෙහෙම තත්ත්වයක නේද? දැන් අඳුර නම් අඳුරේ. දැන් එක වර්ණයක විතරක් හිටියානම් ඒ වර්ණේ, ඒ කියන්නේ එහෙම ස්වභාවයකත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒක පළවෙනි දේ තමයි ඒක පෙනීමක්ද නැද්ද? අපි දැන් මේ එළිය දැක්කට පස්සේ කියලා හිතනකොට අර ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ අපි පෙනීමක් කියන කිසිම අදහසක් තිබුණේ නැහැ. හැබැයි ඇත්තටම ඒකත් පෙනීමක් නේද?
අද එළිය වැටුණාම තමයි තේරෙන්නේ. එහෙනම් ඒක පෙනීම කියලා තියෙන හැබැයි පෙනීම කියන එක අඳුනගෙන නැහැ.
ඒක තමයි. දැන් එළිය වැටෙනකන් කොහොමත් පෙනීමක් කියන අදහසක්වත් නැහැනේ, අඳුරගෙන නැහැනේ.
එහෙමයි.
අහන්නේ දැන් ඔන්න එකපාරට එළියක් වැටෙනවා.
එහෙමයි.
දැන් එක වර්ණයක තිබිලා අපි හිතමු දැන් නිල් පාට ඉඳලා එකපාරට මේ රතු පාට පේනවා. හරි.
එහෙමයි.
ඔය සිද්ධියත් එක්කම පළවෙනි දේ තමයි අපි අලුත් දෙයක් පෙනුණා කියන එක ඒක ප්‍රකට වෙනවනේ. ආලෝකයක් හරි රතු පාට හරි ඒකම තව නුවණක් එනවා. මෙච්චර කල් ඉඳලා තියෙන්නේ මොකක් කියලා.
පෙනුණා
කියන එකත් දන්නේ නැතුව. දන්නේ නැතුව කියන එකයි පෙනීමක් නැතුවද ඉඳලා තියෙන්නේ මෙච්චරක.
පේනවා කිය පෙනීම තිබිලා තියෙනවා, පේනවා කියලා දන්නේ නැතුව ඉඳලා තියෙනවා.
හරි. එතකොට මොකද්ද දැන් එන අදහස? පෙනීම තිබිලා තියෙනවා හැබැයි ඒක දන්නේ නැතුව ඉඳලා තියෙනවා. තේරුණාද? පෙනීම කියලා අඳුරගන්න අවස්ථාවක් ඇවිල්ලා නැහැ. හැබැයි මේ එක පෙනීම කියන එක දිගටම තිබිලා තියෙනවා නේද? ඒක දන්නේ නැතුගෙන ඉඳලා තියෙන්නේ. ප්‍රකට වෙන්නේ නැතුගෙන ඉඳලා තියෙන්නේ. දැන් කරුවල කිව්වහම ඔක හිතාගෙන තමයි එක පාටක් කියලා හිතන්නකෝ. දැන් ඉපදිච්ච දවසේ ඉඳන් නිල් පාට විතරයි. කිසිම වෙනසක් නැහැ. හරි. දැන් ඒක ඉන්නකම් පෙනීම කියලා අදහසක් එන්නේ නැහැ නේද? ඉත ඕකම තමයි අර තද අඳුරේ හිටියත් පෙනීම කියලා කිසිම අදහසක් එන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවේ හරි ඔන්න දැන් වෙනසක් වුණානේ. එළියක් වැටුණා හරි අර වෙන පාටක් පෙනුණා හරි මොකක් හරි වෙනසක් වුණ ගමන් ඔන්න දැන් අලුත් එකක් පෙනුණා කියන එක ප්‍රකට වෙනවා පළවෙනිදී. හරි, දෙවෙනි එක තමයි ඒක එක්ක නුවණක් එනවා. මෙච්චර කල් එතකොට පේන්නේ නැතුවද ඉඳලා තියෙන්නේ? එක්කෝ නුවණක් එනවා මෙච්චර කල් අඳුරේ ඉඳලා තියෙන්නේ. මෙච්චර කල් මෙන්න මේ පාටේ ඉඳලා තියෙන්නේ. එහම නුවණක් එනවා නේද?
එහෙමයි සර්.
ඔව්. ඒ කියන්නේ දැන් එතන දන්නේ නැතුව හිටියා මිසක් පෙනීම නැතුවද ඉඳලා තියෙන්නේ. එතන පෙනීම කියන්නේ මං දැන් ඔගලන්ට වරදින තැන තමයි ඔය පේන පැත්තෙන්, ඒ කියන්නේ පෙනුනේ මොකද්ද කියන එකෙන් හිතන්න යන්න එපා. ආඳුරද, කළු පාටද, නිල් පාටද, මේ කියන්නේ තමන්ගේ පෙනීමේ හැකියාව කියන එක. පේන හැකියාව තිබිලාද නැද්ද?
පේන හැකියාව තිබිලා තියෙනවා. පෙනීම කියන එක දැන් පේන්න කියන එක දැනුවත් වෙලා ඉඳලා
නැහැ. අන්න හරි. හැකියාව කියන එක
එහෙම තිබිලා තියෙනවා.
තිබිලා තියෙනවා. අන්න ඕක තමයි නුවණ කියන්නේ. ඒ කියන්නේ මේ ඇති වෙනවා. හරි. දැන් අපි ඕක අර පේන දේ පැත්තෙන් හිතුවාම තමයි මේක පැටලෙන්නේ. පේන දේ පැත්තෙන් නෙමෙයි මේ හිතන්නේ. පෙනි, ඒ කියන්නේ පේන දේ නෙවෙයි තව විදිහකට මේ මම කියන එක. පේන දේ කියන්නේ මට හම්බ වෙන දේනේ. නේද? මම කියන්නේ මොකද්ද? මේ පෙනීමේ හැකියාව මත නේද මම කියන එක පිටින්. පෙනීමේ හැකියාව හරි ඇසීමේ හැකියාව හරි ඕකට නේද අපි මම කියලා තියෙන්නේ. ඒ කියන්නේ මම කියන හැඟීමක් එන්නේ මොකටද? එළියේ පේන දෙයටද නැත්නම් මේ 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 දකින්නේ කවුද කියන එකද? මේ දකින හැකියාව නේද?
ඔව් සර්, දකින හැකියාව බාහිර දෙයින් නෙමෙයි.
ආ, අන්න ඒක තේරුම් ගන්නවා. එතකොට අපි මම කියන එක දකින්න තියෙන්නේ මේ දැකීමේ හැකියාව නැත්නම් ඇසීමේ හැකියාව. ඔන්න ඔතන තමයි පරීක්ෂණේ වෙන්න ඕන කියන එක. ඒක පැහැදිලිද? එතකොට එතනින් තේරුම් ගන්න පේන දේ ගැන කොච්චර හෙව්වත් මෙතෙන්ට එන්නේ නැහැ. ඇහෙන දේ ගැන කොච්චර හෙව්වත් ඔය අවශ්‍ය තැන නෙමෙයි හොයන්නේ. ඒ කියන්නේ ඇහෙන එකෙන් කිව්වොත් ඔක පැහැදිලි. දැන් සද්දනේ ඇහෙන දේ කියන්නේ. සද්ද ගැන කොච්චර අපි විමසුවත් ඇසීම කියන සිද්ධිය අහුවෙනවද? නැහැනේ. ඇසීමේ හැකියාව කියන එක. ඇසීම කියන්නේ සද්ද නෙවෙයිනේ නේද?
ඔව්, සද්දෙන් විමසුවට මේ මෙතන අහුවෙන්නේ නැහැ සර්.
ආ.
මෙතන විමසන්න ඕනේ.
ඔව්, අපිට වරදින තැන තමයි අපි මෙච්චර කල් ඔය ඇසීම කියලා විමසලා තියෙන්නේ සද්ද ගැන. එහෙම නැත්නම් පෙනීම කියලා විමසලා තියෙන්නේ පේන දේවල් ගැන. නැතුව නියම පෙනීම කියන එකවත් ඇසීම කියන එකවත් නෙවෙයි. හරි.
එහෙමයි.
එතකොට දැන් ඔන්න ඔය මේ අලුත් අත්දැකීමක් ආපු ගමන් අත්දැකීම කියන එක තමයි අපිට ප්‍රකට වෙන්නේ. අනිත් එක ප්‍රකට වෙලා නැහෙනේ. දැන් කළුවරේම ඉන්නකොට මොකුත් ප්‍රකට වෙන්නේ නැහැ නේද?
ප්‍රකට වෙන්නේ නැහැ.
එළියක් එනකොට තමයි ඔන්න ප්‍රකට වීම කියන එක, ඒ කියන්නේ අපේ ගෝචරත්වය පටන් ගන්න. හරි. ගෝචරත්වය කියන්නේ මොකද්ද? මේ තව විදිහට කිව්වොත් මේ ආයතනයකට අරමුණක් හම්බ වුණා නේද?
එහෙමයි.
ලෝකයාට ගෝචර මට්ටම. හැබැයි දැන් අර කරවලේ ඉන්න තාක්කල් ගෝචර නැති වුණාට, ගෝචර කියන්නේ දැනගන්න විදිහක් නැති වුණාට, ඔය පෙනීම කියන එක නැතුවද ඉඳලා තියෙන්නේ? ඇසීම කියන එක නැතුවද ඉඳලා තියෙන්නේ?
එතකොට සර් දැන් එතනදි පොඩි ක්වෙස්චන් එකක් ප්‍රශ්නයක් එනවා. ප්‍රකට වෙන අවස්ථාවේදී ඇහි දැන් ඇහුණා කියලා ප්‍රකට වෙද්දිම නොඇසීම කියන එකටත් අර්ථයක් එනින්ද නොඇසීම ආපස්සට දාන එක වැරදි වගේ. වැරදි.
නෑ මම මේ ඇසීමවත් නොඇසීමවත් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ මොකක් ගැනද? ඇසීමේ හැකියාව ගැන.
එහෙමයි.
තේරෙනවා. ඇසීමේ හැකියාව කියන්නේ සද්දේ පැත්ත නෙමෙයි. සද්දයක් ඇහුණාද සද්දයක් ඇහුනේ නැද්ද කියන එක නෙවෙයි මේ කියන්නේ.
එහෙමයි.
අහන්න පුළුවන් කම තිබුණොත් නේද ඇහුණාද නැද්ද කියන එකට කතාවක් තියෙන්නේ.
එහෙමයි.
ඇසීමේ හැකියාව කියන එක පිහිටියේ නැත්තම් ඇසුණාද නැද්ද කියන එකට කතාවක් තියෙයිද?
පිහිටියේ නැත්තම් කතාවක් නැහැ. ඇහීමේ හැකියාව තියෙන හින්දා තමයි.
ආ. එතකොට මේ පරීක්ෂණය කරන්නේ මොකක් ගැනද?
ඇහීමේ හැකියාව ගැන විසක් ප්‍රසද්ද ගැන නෙමෙයි.
ආ. අන්න තේරෙනවද? ඔන්න ඕක මතු කරන්න තමයි අර උපමා දෙන්නේ. අර දොරේ උපමාව, දොර ඇරෙනවා වැහෙනවා අරව මේවා කියලා. ඒ අපිට පේන දෙයිනේ. නොපෙනෙන දෙයි මොකද්ද? සෙන්සර් එක.
හැකියාව කියන එක.
හැකියාව කියන එක පේන්නේ නැහැ. ඒක ගෝචර වෙන්නේ නැහැ තව විදිහකට කිව්වොත්. අත්දකින්න බෑ.
එහෙමයි.
හරි. ඒ මොකද අපි අත්දකින්නෙම අරමුණු මිසක් අරමුණු ගන්න හැකියාව කියන එක නෙවෙයි. ඒ කියන්නේ අපි අත්දකින්නේ දොර ඇරෙනවද දොර වැහෙනවද කියන එක නෙවෙයි. අර එතන යටින් ඉන්න සෙන්සර් එක කියන එක තේින්නේ නැහැ. ඒක නුවණකින් තමයි ඒක අල්ලන්න තියෙන්නේ. තේරෙනවද?
ඔව් ඒ දේවල් ඒක තේරෙනවා සර්. හැකියාව කියන එක දේවල් අල්ලලා විමසන්නේ කෙන් කවදාවත් මතු වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. ඒක තේරෙනවා සර් කියන
එක. ඒකෙන් තේරුම් ගන්න මේ ඇසීම කියන එක ආයතන වලට අහු වෙන එකක් නෙවෙයි. ගෝචර වෙන එකක් නෙවෙයි. හරිද? ගෝචර වෙන්නේ මොකද්ද? ඇසීමට ඔය දෙපැත්තක් කියලා අපි බෙදන්නේ. එක්ක සද්දේ, එහෙම නැත්නම් කන. දැන් දැකීම කියන එකේ දෙපැත්තක් බෙදෙනවානේ. එක්ක රූපේ නැත්නම් ඇහැ. අජ්ජත්ය හරි බහිද්දය හරි කියන එක. හරි? ඔන්න ඕක වගේ තමයි අර බටමිටි දෙක කියලා කියන්නේ. මේ බටමිටියයි අර බටමිටියයි බටමිටි දෙක අපිට පේනවා. හැබැයි අර හේතුව කියන එක පේනවද?
හේතුව පේන්නේ නැහැ. අපි බටමිටි දෙකෙන් හේතුව ගැන විස්තර කරන්න යනවා නේද සර්?
අන්න හරි. හැබැයි බටමිටි දෙක හින්දා තමයි හේතුව තියෙන්නේ. ඒක ගැන කතා කරන්නත් පුළුවන්. හැබැයි හේතුව කියන එක අහුවෙනවද? මේ බටමිටි අරන් අපි හොයනවා කො හේතුව. හම්බ වෙයිද?
කොච්චර හෙව්වත් හම්බ වෙන්නේ
නැහැ. අනිත් බටමිටි අරන් කොච්චර හෙව්වත් ඕක කඩලා බිඳලා කූඩු කරලා කරන්න තියෙන හැමදේම කරලා බැලුවත් හේතුව
හම්බ වෙන්නේ නැහැ. නිෂ්ඵල ප්‍රයත්නය. දැන් අපි මෙච්චර කල් කරේ ඒ නිෂ්ඵල ප්‍රයත්නය නිසා ඒක
වැරදි. ඔන්න ඕක තේරුම් ගන්න. ඒ කියන්නේ මේ අරමුණ පැත්තෙන් කොච්චර හෙව්වත් අරමුණ කියන්නේ අපිට ගෝචර වෙන ස්වභාවය නේද? අහු වෙන ස්වභාවය. අත්දකින්න ස්වභාවය. අත්දකින්න එකෙන් අපි කොච්චර හෙව්වත් ඒ මට හම්බ වෙන දෙයක් නේ අරන් තියෙන්නේ. හැබැයි අපිට හොයන්න ඕන මට හම්බ වෙන දේවල්ද මම කියන එකද? මම ඉන්න තාක්කල් නේද මට කියන එකක් කියදෙන්නේ. හරි.
ඔව් සර්. ඒක හරි.
ඔය මම කියන ස්වභාවය වගේ තමයි අර සෙන්ස එක හරි හැකියාව හරි. දැන් අපි හොයන්න ඕන ඕක නේද?
ඔව් සර්. සුට්ටක් සර් මම බාධා කරලා ප්‍රශ්නයක් අහන්න.
මට මේක තේරුම් ගත්තාම ඔය ප්‍රශ්න තව පැහැදිලි වෙනවා. ඒකයි මම කියන්න
හදන්නේ.
හොඳයි. හොයන්න ඕන තැන කියන්නේ මෙන්න මේ හැකියාව කියන එක. හරි. හැබැයි ඔය හැකියාව කවදාවත් ගෝචර වෙන එකක්ද? අත්දකින්න පුළුවන් එකක්ද? අත්දකින්න බෑ. හරි. අර බටමිටි දෙකේ හේතුව වගේ. තේරෙනවද? ඒ නැත්නම් අර සෙන්සර් එක කවදාවත් අපිට අහුවෙන්නේ නැහැ. මේ උපමා විදිහේ අදහස ගන්න. අහුවෙන්නේ ඒ කියන්නේ පේන්නේ ගෝචර වෙන්නේ දොර ඇරෙනවා හරි දොර වැහෙනවා හරි. සෙන්සර් එක අහුවෙන්නේ නැහැ. පේන්නේ නැහැ. හැබැයි ඔතන මූලික සිද්ධිය තමයි සෙන්ස එක කියන එක. දැන් මේ ආයතන මේවයි මූලික සිද්ධිය තමයි ඔය ඇසීම, පෙනීම, දැනීම, දැනගැනීම. නේද? එතකොට ඔය හතර ගැනයි අපිට හොයන්න තියෙන්නේ. හැබැයි ඒ හතර අපිට අල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි, ගෝචර වෙන ඒවා නෙවෙයි. ඒක ගෝචර වෙනවද කියන පරීක්ෂණය තමයි ඔය ඇසීම කියන්නේ මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද? මොකද්ද මේ? කියලා අර හොයන්න හොයලා බලන්න කියන්නේ අහුවෙනවද, විස්තර කරන්න පුළුවන්ද කියලා බලන්න කියන්නේ. හැබැයි ඕක කරන්න කිව්වහන් අපි කරලා තියෙන්නේ මොකද්ද? ඇහෙනවා කියන එක අර සද්ද ගැන හොයනවා. පේනවා කියන එක හොයන්න කිව්වහන් අර පෙනුන රූප, ඒ කියන්නේ කරුවලද, එළියද, එළිය තිබුණද, එළිය නැද්ද, මේක දැනුණාද නොදැනුණාද, ඔන්න ඕවා ගැන කතා කරන. ඕ මොකද අපිට ගෝචර එක ගැන කතා කරන්න අපි හරි ආසයි. හරි, ඒක තේරෙනවනේ. හැබැයි දැන් මේවා ගැන කතා කරන්නේ මොකටද? නර ගෝචර නොවෙන හැබැයි දැනගන්න නුවණක් ඇති කරගන්න අවශ්‍ය තැන. ඒ ප්‍රඥාව පහළ වෙන්න තමයි මෙන්න මේ විමසීම කරන්නේ. හරි, ඔන්න ඔය අදහස තේරුම් ගන්න. හඳයි, මම හිතනවා අදහසක් එන්නේ නැති කියලා. දැන් දැන් අහන්න ප්‍රශ්නේ. හරි, ඊළඟට අහන්න හද.
ඔව්, ඒක තමයි සර්. දැන් මේ අර මුලින්ම දැන් අපි විමසුවනේ සර්, අර පෙනීම ඇහිීම කියන එක දැන් සර් එක දැන් විමසද්දි, එතකොට සර් දැන් මේ හැකියාව කියන එක මේ ප්‍රකට, ඒ කියන්නේ ආයතන කිසිහෙකට ප්‍රකට වෙලා අපිට ගෝචර වෙන්නේ නෑ කියලා ඒ විමසීමේදී තේරුණානේ සර්. නමුත් එහෙම එක දැන් පෙනීම කියන එක කොච්චර විමසුවත් එතනදී ආයතන හයට ගෝචර වෙන්නේ නැහැ. නමුත් අප්‍රකටව තියෙනවා කියලා හැඟීමක් එනවනේ අපිට.
හැඟීමක් එනවා කොහොමද? ආවේ හැඟීම
ඒ අර ප්‍රකට වෙන්නේ. ඔව්, හිතනකොට. ඉතකොට එතන මේ ගෝචර වෙන්නේ නැති එකක් හිත හොයනවා කියන එකේ පොඩි ලොකු නිෂ්ඵල බවක් තියෙනවා නේද? ඒ නිෂ්ඵල බවත් මෙතෙක් කල හෙවීම හොයන්නේ නැතිව ඇහැ රූපය චක්කු විඥාණය කියන තුනක් දාගෙන දෙපැත්ත පත්‍යවිවි දඟලපු දඟලිල්ලක් වෙලා ඒකේ නිෂ්ඵලත්වයක් දැකලා එතනින් මිදිලා ක්‍රියාවක් කියන එකට ඇවිල්ලා ඇහිම නොඇහිම එක දඟලලා දැන් ඔය සර් කියපු තැනට, يعني අපි දැන් කතා කරපු තැනට ආවනේ. ඉතකොට මේක මේ ඇහිම නොඇහිම කියලා මේ ගෝචර නොවන දෙයක් හොයන එකම මෝඩකමක් නේද වගේ සර්. මට නම් සර් මට මං කියන්න හදනකොට
ඇසීම නොඇසීම කියන්නේ ගෝචර නොවන දෙයක්ද ඔය කියන?
මං කිව්වේ අර හැකියාව කියන එක සර්. ඒ මාත්‍යම කියන එක ආපහු ලෝකෙට
හැකියාව කියන එකේ ඇසීමයි නොඇසීමයි කියලා දෙයක් තියනවාද?
බෙදන්න බැහැ. ඒක තමයි මම කියන්නේ. ඇහිීමේ හැකියාව කියන එකේ ඇහිීම නොඇහිීම කියලා බෙදන්න බැරි දෙයක් නේද මේ අපි හොයන්න දඟලන්නේ? ඒකම මොකටදම?
දැන් ඒකේ අනිත් පැත්ත තමයි මං අහුවේ. දැන් ඇසීම කියලා තියෙන්නේ නොඇසීම කියලා තියෙන්නේ අපිට බෙදන්න පුළුවන් උනේ මොකද්ද? ගෝචර වුණ දේ නේද?
ඔව්, ගෝචර දෙයින් අල්ලගෙන මේ,
يعني ඇසීම කියන එක ගෝචරයි නේද?
ඉතකොට මේ ඇහිීම නොහැහිීම කියලා දෙකක් ගෝචර දෙකකින් අල්ලගෙන අනුත්පාදයක් හොයන්න යනවා එතන ලොකු මෝඩකමකුත් තියෙනවානේ.
ඒක තමයි මේ මොකද්ද කියලා එක නැතව පැහැදිලි කරගන්න. ඔතනද මේ වැරදිලා තියෙන්නේ.
ආයෙත් මේ දෙකක් නොහැහිම ඇහිම කියලා ප්‍රකට වුණ දෙයකින් ආය හොයන්න යන එකේ වැරද්දක් තියෙනවා සර්.
ඒ තමයි මං කියන්නේ ඔය හොයන්න ඕන තැනද අපි හොයන්නේ.
නැහැ එතන වැරදි කියලා මං කියන්නේ සර්.
ඒක තමයි ඒ වැරද්දල්ලන්න තමයි මේ කියන්නේ මෙච්චර. දැන් ඇසීම නොඇසීම කියලා ಜಾති දෙකක් දැම්මේ හොඳට හිතලා බැලුවොත් ඔය හැකියාවටද නැත්නම් ඇහුණ දෙයටද?
ඒක අර දෙයකට දාලා දැක්කම කියන්නේ ඒක වැරදි.
මම මෙහෙම අහන්නම්කෝ දැන් සද්දයක් ඇහෙනකොට ඇසීම තියනවද නැද්ද? සද්දයක් ඇහෙනවා
කියන්නේ
තියනවා. අපි හිතමු කුරුල්ලෙක් කෑ ගහනවා කියලා. එතකොට දැන් ඇසීම තියනවානේ. දැන් ඔන්න හිතන්න කුරුල්ලා කෑ ගහන එක නැවතුණා. දැන් අපිට හිතෙන්නේ මොකද්ද? ඇසීම නෑ නැත්තම් නොඇසීම කියලා නේද?
වැරදි සර් වැරදි. එහෙම නෙමෙයි මං කියන්නේ. ඇහීම කියන එක දැන් කුරුල්ලා ගෙව්වත් එහෙම විස්තර කරන්න බැහැ. ඇහීමේ හැකියාව කියන එක දැන් සර් කුරුල්ලා ගෙව්වත් එයාගේ මේ කුරුල්ලා ගෙව්වත් කනක් දාලවත් විස්තර කරන්න බෑ සර්. වැරදිම වැරදිනේ. එකකොට ඇහීම කියන එකත්
දැන් හිතන්න ඔයා පොඩ්ඩක් හිතන්න. දැන් ඇසීම කියලා ඇත්තටම හිතලා තියෙන්නේ සද්දේ ඇහෙන බවටද නැත්නම් ඇසීම කියන හැකියාවටද? සද්දේ ඇහෙන බවට නේද අපි ඇසීම කියලා
තියෙන්නේ.
ඒකට සාපේක්ෂව නේද දැන් නොඇසීමක් කියලා කතා කරන්නේ.
එහෙමයි.
අන්න එතකොට දැන් ඔය ඇසීමේ හැකියාව ගැනද ඔය ඇසීම නොඇසීම කියලා තියෙන්නේ සද්දේ ගැනද?
ඇසීමේ හැකියාව ගැන නෙමෙයි කියලා තියෙන්නේ.
ඔව්. ඒ කියන්නේ සද්දයක් දැන ගැනීමයි සද්දයක් දැන නොගැනීමයි ගැන නේද ඔය ඇසීම නොඇසීම කියන්නේ?
එහෙමයි.
එතකොට තේරෙනවද ඔය ඇසීමේ හැකියාව ගැන නෙවෙයි ඔය කතා කරන්නේ කියලා?
එහෙමයි සර්. එහෙමයි.
අර බටමිටි දෙක ගත්තොත් අපි බටමිටි දෙක ගැන කතා කරනවා හිතාගෙන ඉන්නවා මේ හේතුව ගැන කතා කරන්නේ කියලා. තේරෙනවද?
ඔව් තේරෙනවා.
එතකොට මේ ඇසීම කියලා අපිට හිතුණට ඔය නියම ඇසීම නෙමෙයි ඔය අල්ලන්නේ.
දේවල් දාලා
දේවල් ගැන. හැබැයි අපි දන්නේ නැහැ අපි නදනුවත් අපි හිතාගෙන ඉන්නේ ඇසීම ගැන කතා කරනවා කියලා. ඔය ඇසීම ගැන නෙමෙයි ඔය කතා කරලා
තියෙන්නේ.
ඒ කියන්නේ අර ක්‍රියාව ගැන නෙමෙයි ඔය කතා කරන්නේ. ඒ නැත්නම් අර හැකියාව ගැන නෙමෙයි ඔය කතා කරන්නේ. ඒ කියන්නේ තව විදිහකට කියනොත් මම ගැන නෙමෙයි ඔය විමසීම කරන්නේ. මට මගේ දේවල් මට හම්බ වුණ දේවල්. දැන් ඔය නිකන් හිතන්න ඔය ඇසීම මට හම්බ වෙන ඇසීමක් ගැන නේද ඔය කතා කරන්නේ.
ඔව්
සර්. එහෙමයි සර්. එහෙමයි. එතකොට තමාගෙනද ඔය හොයන්නේ තමන්ට ලැබුණ දේවල් ගැනද?
මට ඇහුණා මට නොඇසුණා කියලා බෙදාගන්නනේ. ඒ කියන්නේ වැරදි.
අනේ ඒකයි අපි හිතන් ඉන්නේ මම ගැන හොයනවා කියලා තමාගෙන හොයනවා කියලා. හැබැයි කරලා තියෙන්නේ අර වෙන පැත්ත. ඒකයි මේ කෝණය වෙනස් වෙන්න ඕන කියන්නේ ඔට ඕක. හැබැයි ඔය විමසීම උදව් වෙනවා එතෙන්ට එන්න. එහෙම එන්නේ නැතුව නෑ. දැන් ඔහම හොයපු හින්දානේ දැන් මෙහෙම කතා කරන්න පුළුවන්.
ඔව් නැත්තම් තේරෙන්නෙම නැහැ නේද සර්. දැන් අර දඟලලා විමසපු හින්දානේ දැන් මේ සර් කියাদি තේරෙන්නේ. එහෙම නැත්තම් මට මොකුත්ම තේරෙන්නේ නැහැ නේද සර්. ඒ හින්දා මම
දැන් ඕක නොකරපු කෙනෙකුට මේ කියන මට්ටම තේරෙන්නේ නැහැ. යටත් මනවා හරි තේරෙයි. මේ දෙන්න හදන අදහස හරි සියුම්. එකයි මේ සක්කාය දිට්ඨිය නැති කරන එක නෙමෙයි සක්කාය දිට්ඨිය විදියට දකින්න එක හරිම සියුම් කියන්නේ. මම කියන එක දකින එක. තමා කියන එක ඔය වචනෙන් අල්ලන්න එපා මොකද්ද කියන්නේ කියලා. මෙන්න මේ මේ මම කියන හැඟීමක් තියෙනවනේ. තමා කියන ස්වකීයත්වය කියන එක. ඕක දකිනවා කියන එක එසේ මෙසේ කාරණයක් නෙමෙයි අපි අපිට ඕක පෙනුනා කියලා හිතුවට. ඒක මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඊතල උපමාව අස්සලෝම උපමාව. අපිට හිතෙනවා දැන් හොයාගෙන යනකොට ඔන්න දැන් වැටුණා. දැන් වැටුණා. දැන් හරි දහමට ගැලපෙනවා. ඔක්කොම හරි. හැබැයි බලනකොට අර එතෙන්ට කිට්ටු වෙලාවක් නැහැ හොඳට බලනකොට. ඉතින් ඒ එහෙම දකින්න එක ලොකු දෙයක් අ. ඒකෙන් අධෛර්ය වෙන්න නෙමෙයි. දැන් ඒ එහෙම කරන කෙනා තමයි කොහොම හරි මේක හොයාගන්නේ. ඒ කියන්නේ අර උත්සාහ කිරීම විමසීම දිගටම දියෙනවා. හරි. ඒක කරන්න ප්‍රශ්න මතු වෙන්න ඕන.
වැරද්ද තේරුණා සර්.
අන්න හරි. ඒක තමයි දැන්. අර එතකොට අපි හදාගන්නවනේ ඒක තේරුණා කියන්නේ තව එකක් අහු වෙනවා ඊළඟට. හරි. අන්න ඒ විදිහට ඔය ප්‍රශ්න කිරීම සෙවීම තමයි ප්‍රඥාව වැඩෙන්න උපනිශ්‍රය ප්‍රඥාවට උදව් වෙන්නේ. එතකොට අපි අමාරයට ප්‍රඥාවට පේන දේ ගැන තර්ක කරන්න පුළුවන්. يعني දුක්ඛේ ඥානෙ කියන්නේ මේකයි ඒකයි නිරෝධේ ඥානෙ මේකයි. ඒ කියන්නේ ඥානෙ නෙමෙයි. හැබැයි ඒ
ධර්ම කරුණ වලින් මේක අහන තාක්කල් මේක මේ මතු වෙන්නේ නැහැ. ධර්ම කරුණකින්ම සර් උත්තර දෙනවා නිසා මං හිර වෙලා ඉන්නේ. කියන්නේ මේක ප්‍රායෝගිකත්වයෙන්ම තමයි සර් අහන්න ඕනේ. ධර්ම කරුණ වලින් අහන තාක්කල් පරක්කුයි අපි.
ඔව් හරි. කොහොම හරි මං හිතන්නේ යම් කිසි පණිවිඩයක් එන්නේ නැති මේ අපේ ලසන්ත මනහරි එකතු කරන්න තියෙනවද? මොකද මේවා දැන් එක එක පැති වලින් අපි පෙන්නනකොට අර සමහරුන්ට මේ කියන එක තේරුන්නේ නැතුවට තව පැත්තකින් කියනකොට තේරෙන්න පුළුවන් මේ මොකද්ද මොන වගේ දෙයක්ද මේ කතා කරන්නේ. නැත්තම් මේ අගක් මුලක් තෝරගන්න බෑනේ මොනවද ඕක කියනවා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. හැම පැත්තෙන්ම ප්‍රශ්න කරන්න. වැටුණා වගේ ඉන්නේ නැපා. ලසන්ත මයික් එක නියුට් වෙලා තියෙන්නේ යන්නේ කරලා කතා කරන්න. තව වෙන කාට හරි මන හරි අහන්න තියෙනවා මේ කියපු ඒවා ගැන හරි මේ අදහස් තියෙනවා නම් කියන්න මේ.
නිකන් උපමාවකින් ගත්තොත් එතන සර් මෙහෙම පෙන්වන්න පුළුවන් නේද? මම ප්‍රශ්නයක් තියෙනවද?
කියන්නලා සන්ත විස්තර කරන එක හොඳයි.
දැන් මෙන්න මේ වගේ දෙයක් නේ දැන් අපිට හිතගෙන ඉන්නවා කියන එක අපිට පේන්නේ නැති කමනේ තියෙන්නේ කියන කකුල් දෙකට වැහිච්ච ටිකනේ පේන්නේ නැත්තේ. ඔතන අන්නේ හිතගෙන ඉන්නවා කියන තැන තමයි ඇත්තටම අපේ පැවැත්ම තියෙන්නේ. අර මොකකවත් නෙමෙයි අපිට ප්‍රකට වෙච්ච ටිකේ පැවැත්ම තමයි අපි පැවැත්ම කියලා හිතන් ඉන්නේ. අපිට ආවරණය වෙච්ච ටික තමයි ඇත්තටම එතන තමයි පැවැත්ම. අපිට ප්‍රකට වෙලා තියෙන්නේ අන්න අර අපි දන්නේ නැහැ මේ අර අඳුරෙම සර්ක වගේ අඳුරෙම එකෙන අඳුර කියලා එකවත් අපි දැනගෙන ඉඳලා නැහැ. ඇත්තටම අන්නේ නොදන්න කමම තමයි අර අතෙන්දි මේ අඳුර කියන එක අඳුර ගත්තෙත් ආලෝකේ හම්බ වෙච්ච නිසා. ඒ කියන්නේ නොදන්න කම කියන එක තමයි හම්බල නැත්තේ බැලුවාම. නොදන්න කමක හිටිය නේද කියන එක හම්බ වෙලා නැහැ. නොදන්න කම දන්න කමක් වෙලා තියෙන අර හම්බ වෙච්ච දේත් එක්ක. අපිට ප්‍රකට වෙන දේත් එක්කනේ දන්න දෙයක් වෙන්නේ. ඒක දැන ගැනීමක් වෙන්නේ. අපි එතනින් තමයි අපි අර දැනගත්තු දේට අනුව තමයි අර නොදන්න කම කියන එක තීරණය කරලා තියෙන්නේ. ඒක නිසාමයි අර නොදන්නවා කියන එක අහුවෙන්නෙම නැත්තේ. දැනගන්න දෙයකින්මයි අපි නොදන්නකම හොයන්නේ. අපිට හම්බෙන්නේ නොදන්නකම නෙමෙයි. දැනගත්තු දේට සාපේක්ෂව අපි හිතන නොදන්නකම. අන්න ඒකයි අර අවිද්‍යාව ප්‍රකට වෙන්නේ නැහැ කියන්නේ. කොයි වෙලාවද නේද සර්? ප්‍රකට වෙන්නේ නැති එක අපි දන්නේ නැත්තේ. ඇත්තරම ඒ ප්‍රකට වෙන්නේ නැති බව අපි හිතන් ඉන්නේ නොදන්නකම කියලා. අපි දන්න දෙයට සාපේක්ෂව කල්පනා කළා ඒක හම්බ වෙලා නැහැ නේ කියන තැනින් තමයි අපි නොදන්නකම හිතන්නේ. ඒ නොදන්නකම නෙමෙයි. ඔය දන්නවයි නොදන්නවයි කියන දෙකම හම්බෙලා තියෙන්නේ නොදන්නකමින් කියන බව ඕන හම්බෙන්නේ. ඒක නිකම් අපි උදාහරණයකට දාලා බලුවොත් තේනස අපි ඔන්නෝක නිකන් උදාහරණයකට දැම්මොත් හරි උදාහරණ පොඩ්ඩක් වහිනව සද්දෙන්න පුළුවන් සද්දෙනව සර් අමතර සද්ද මොකක්ද නෑ
නෑ හොඳට ඇහෙනවා
දැන් නිකන් හරියට මෙන්න මේ වගේ වැඩ ඒක අර ඇහිම පේන්නේ නැහැ කිව්වාගේ දැකීම ඇහිම පේන්නේ නැහැ කිව්වාගේ අන්න ඒ වගේ උදාහරණයක් බලන්න පුළුවන් සර්. දැන් දුවන කෙනෙක් බලන් ඉන්න කෙනෙකුට දිවීම හම්බෙන විදියයි දුවන කෙනාට දිවීම හම්බෙන විදියයි දෙකක්. මට නිකන් හිතෙච්ච එක මේක. ඒක උදා බලන කොච්චර හද්ද කියලා. දැන් දුවනවා කියන එක පිටින් බලන් ඉන්න කෙනෙකුට දිවීම හම්බෙන විදියේ තියෙන වෙනස බලන්න කොට පේනෝ නේද මෙහෙම දෙයක්. එයාට දිවීම හම්බෙන්නේ පටන් ගත්ත තැනකුයි දුවලා දුවන කෙලවර වෙන තැනකුයි දෙකක් ඇතුවයි එයා දුවනවා කියන්නේ හැමතිස්සෙම. මේ මොහොතේ දුවනවා කියලා කියන්නේ පටන් ගත්ත තැනකුයි අවසානෙකුයි දෙකක් හිතාගෙන තමයි දුවනවා කියන්නේ. හරි. දැන් ඔන්න ඕකේ. දැන් පටන් ගත්ත තැනකුත් තියෙනවා අවසානෙකුත් තියෙනවා ඒකින් තමයි ඒ දුවනවා කියන්නේ. එතකොට දැකලා තියෙන්නේ දිවීම නෙමෙයි. දැන් එයාට කියන්න පුළුවන් ඕන වෙලාවක ඉන්න තැන. බාහිරෙන් දකින්න කෙනාට ඕක අපකට අපිට නිතරම තැනක් හම්බෙනවා. දැන් ඉන්නේ මෙතනයි කියලා. ඒ කියන්නේ එයාට පටන් ගත්ත තැනකුත් හම්බ වෙලා කෙලවර වෙන තැනකුත් හම්බ වෙලා. හරි. හැබැයි දුවනවා කියන එකේ දුවනවා කියන තැන හරියට හම්බ වුණොත් අවසානයක් සහ ආරම්භයක් නැහැ. අන්න එතන තමයි අවසානිකුයි ආරම්භිකුයි කියන දෙක නොයදෙන තැන. නොයදෙන තැන හම්බුනොත් තමයි එයාට සැබෑම දිවීම කියන එක හම්බ වෙන්නේ. හැමදාම ඒ කියන්නේ සසරේ දුවන කෙනාට සසර කියලා හම්බ වෙන්නේ නැහැ. අනේ ඒකට ගලපතේ සසරේ යන කෙනාට මේ යන්නේ සසරේ කියන බව හම්බ වෙන්නේ නැහැ. ඒ දිවීම කියන එක හරියට දැක්ක වගේ තමයි හරියටම අර පැවැත්ම දකින්න දැන්. දිවීම හම්බෙනකොට දිවීම තුල ආරම්භ අවසාන කියන කතා දෙක කියෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ පටන් ගත්තේ මෙතනයි දැන් එතකොට හෙදෙන්නේ නැහැ මං කලින් හිටියේ මෙහෙමයි දැන් නම් ඉන්නේ මෙහෙමයි කියලා සංසන්දනයක් නැහැ. දිවීම හරියටම හම්බ වුණා. දිවීම කියන එකේ අන්නාර ආරම්භයයි අවසානයයි කියන දෙක යෙදෙන්නේ නැහැ. එයාට ඒ දෙක යෙදෙන්නේ නැති නිසා ඒ නුවණට දුවනව කියන කාරණාවක් ක්‍රියාවක් වෙන බවක් එහෙම එයාට යෙදෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් කියන බවටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ අන්නාර බාහිර සතරයම හම්බෙලා තියන්නේ අපි හිතන් ඉන්නවා අපි සතර යන එක දැනගෙනයි කියලා. නමුත් ඒක අපිට හම්බෙලා තියෙන්නේ කලින් ජීවිතයකටයි මේ ජීවිතයකටයි සාපේක්ෂව හම්බෙන යෑමක්. යෑම කියන තැන හරියට අර දුවනවා කියන තැනින්ම දැක්කොත් යන කෙනෙක්වත් යෑමක්වත් කියන ඒ ගමනක්ම හම්බ වෙන්නේ නැහැ එතන. එතන තමයි පැවැත්ම. අන්න ඒක ඒ ඒ ඒ සමස්තයම අර දිවීමම හම්බෙන තැන තමයි අර නුවණට පේන දැක්මට අවු වෙන තැන. ඒක මාක ගැටලුවක් තියෙන සාහන දැන.
පැවැත්මක් කියන එකක් කතා කරන්න බෑ නේද?
ඒක තමයි දිවීමක් හම්බ වෙන්නේ නැතුව ඉන්න තාක්කල් දිවීම කතා කරන්න පුළුවන්. ඒකයි අපි දිවීමක් ගැන කතා කරන්නේ. දිවීම කියන තැනින් හම්බුනොත් තමයි අන්න සැබෑම මේ දුවනවා කියන එකේ හරියටම දැක්ක වෙන්නේ. දුවනවා කියන එක නොදකින තාක්කල් හරියටම නොදකින තාක්කල් දුවන පටන් ගත්ත තැනකුයි අවසානකුයි හම්බෙනවා. ඒ කියන්නේ මං කලින් මෙහෙම හිටියා තව මෙහෙම දෙයක් කරන්න ඕන කියලා වෑයමක් තියෙනවා. දිවීමම හම්බෙච්ච කෙනාට දුවනම කියන තැන හම්බෙච්ච කෙනාට හොඳට කල්පනා කරන්න දිවීම කියන එකේ තැනක් නැහැ. තැනක් පැන වෙන්නේ නැහැ. දිවීම කියන ක්‍රියාව. එතන ආරම්භයක් අවසානයක් කියලා දෙකක් යෙදෙන්නේ නැහැ. අපි ඕකේ දිවීමක් කරලා තියෙන්නේ පටන් ගන්නකොයි අවසානෙකොයි හිතාගෙන. එහෙම බලන කෙනාට කලින් හිටපු එකක් මෙහෙමනේ හිටියේ කියලා එකක් තියෙනවා. දැන් ඉන්නේ මෙහෙමයි කියලා තැනක් පේනවා. හරි, දැන් ඉන්න තැනක් පේනවා. දැන් ඉන්නේ මෙහෙමයි කියලා. මෙතනින් පස්සේ මෙන්න මෙතෙන්ට යන්න ඕන කියලා ඉලක්කෙකුත් පේනවා. ඔය තුනම යදෙනව නුවණින් දැක්කේ නැති තාක්. ඒකමයි වෑයම. හිටියේ මෙහෙමයි, දැන් ඉන්නේ මෙහෙමයි. එහෙනම් යා යුත්තේ මෙතෙන්ටයි කියලා ඔන්න ඔය තුනම යදෙනව අන්නාර පැවැත්ම නොදකින තාක්. දිවීම විදියට නොදැක්කොත් අර තුනම යදිලා. කලින් පටන් ගත්ත තැනයි, දැන් ඉන්න තැනයි, මෙතනින් පස්සේ යන තැනයි. තුන් කාලෙම යදිලා. දිවීම කියන එකේ තැන් යදෙන්නේ නැහැ. ඒක ටිකක් අන්නේ දිවීම කියන එකේ තැන් යදෙන්නේ නැහැ. ඒක උපමාසය ටිකක් නේ
උපමා සම්පූර්ණ කල්පනාවකට ඔව් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒවයි මේ මොකද්ද මේ මත කරන්න හදන අදහස කියන එකයි ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් දිවීම මොකද්ද කියලා අපෙන් ඇහුවොත් අර කවුරු හරි දුවනවා කියන එක කොහොමද විස්තර කරන්නේ? අපි දුවනවා කියන්නේ අපිට දුවන කෙනෙක් ඕන. මේ ශරීරයක් අකුල් එහෙට මෙහෙට එන ඒ හැඩයක් කියන්න වෙනවා එක්ක. එහෙම නැත්නම් අර දුවන පාරේ ට්‍රැක් එක මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා දැන් ඉන්නේ මෙතන, තව මෙච්චර දුවන්න තියෙනවා. අර ට්‍රැක් එක ගැන විස්තරයක් කරනවා, පාර ගැන. එහෙම නැත්නම් අර දුවන ශරීරය ගැන විස්තරයක් කරනවා. මොකද ඕකනේ ගෝචර කියන්නේ අහු වෙන්නේ යෙදීම ඕක ප්‍රායෝගිකත්වයේ ඕක. දැන් ඒ ශරීරය හරි පාර කියන එකේ අතන පටන් ගත්ත තැන, දැන් ඉන්න තැන, යන්න තියෙන තැන, ඒවා එකක්වත් දිවීමද? අන්න අහමයි ප්‍රශ්න එන්න ඕන. මේ ශරීරය පෙන්නුවත් ඒක දිවීමද? ඉන්න තැන පෙන්නුවත් ඒක දිවීමද? යන්න තියෙන තැන දුර පෙන්නුවත් ඒක දිවීමද? ආපු තැන ආපු දුර පෙන්නුවත් ඒක දිවීමද? එතකොට දැන් අපිට දිවීම විස්තර කරන්න වෙන්නේ ඕවයින් තමයි. හැබැයි ඒකක්වත් දිවීමද? ඔකම තමයි අර ඉස්සෙල්ලා උපමාවේ තමන් දැන් පය ගහලා ඉන්නවනේ කොහේ හරි හිටගෙන ඉන්නවා. එතකොට තමන්ට පැවැත්ම තියෙන්නේ, ඒ කියන්නේ රඳා පවතින්නේ මේ කකුල් දෙක තියලා තියෙන තැනනේ. දැන් කෙනෙක් අහනවා කොහෙද හිටගෙන ඉන්නේ? හරි. දැන් හිටගෙන ඉන්නේ කොතනද කියලා අහනවා. දැන් අපි ඉන්න ගමන් උත්තරේ දෙන්නවා. දැන් අපි මොකද කරන්නේ? වටපිටේ පේන ටිකෙන් තමයි අපි ඉන්න තැන කියන්න හදන්නේ. ළඟ ගහක් තියෙනවා නම් මෙන්න මේ ගහ යට ඉන්නවා. අව්වක ඉන්නවා. එවනක ඉන්නවා. ගල් තලාවක ඉන්නවා. මොනවා හරි කියන්නේ හරියටම පය ගහලා තියෙන තැන දිහා බලාගෙනද වටේ තියෙන ඒවයින්? අපිට කියන්න වෙන්නේ يعني ප්‍රායෝගික නැත්නම් යෙදීම කියන එක ඔය වටපිටාවේ තියෙන දේවල්. මොකද පය ගහලා ඉන්න තැන කවදාවත් බලන්න බෑ. අහු වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ඒක අත්දකින්න බෑ. හැබැයි අපිට මේක විස්තර කරන්න වෙන්නේ අත්දකින්න ඒ වයින්. එතකොට අත් දකින්නේ වයින් විස්තර කළාට මේ විස්තර කරන්න හදන්නේ
අත් දෙකීම නෙමෙයි.
අත් දකින්න බැරිදී. එතකොට මේ ප්‍රායෝගික දේවල් වලින් තමයි මේක හොයන්න වෙන්නේ. කතා කරන්න වෙන්නේ. ඒුණාට මේ කුමක් සඳහාද මේ කතා කරන්නේ? මොකක් මතු කරගන්නද? අය ගහලා ඉන්න තැන හොයාගන්න. ඒක ගෝචර වෙන්නේ නැහැ. අයි ඒක නුවණකට ඥානෙකට අහු වෙනවා මිසක් කවදාවත් ආයතන වලට අහු වෙන්නේ නැහැ. අත් දකින්න බෑ. යෙදීමක් වෙන්නේ නැහැ.
නැසර තෙන්දම් මන් ටිකක් එකතු කරන්න. දැන් මෙහෙම හිතුවොත් එහෙම අපි විමසන කොට ගන්නවනේ. දැන් අපිට හිතෙනවා දැන් මම මෙච්චර කල් මෝඩකමක හිටියේ, අවිද්‍යාවක හිටියේ. දැන් නම් මේ විද්‍යාව තමයි දැන් මට මේ ඇත්ත හම්බුනේ. දැන් තමයි මේ පෙනීමේ හරි ඇසීමේ හරි කියලා හිතනවනේ අපිට.
ඔව්. අන්න.
එතකොට අපිට ඔන්න බලන්න මේක පිටින් බලන කෙනෙකුට අවිද්‍යාව දෙයක් වෙන හැටි. අපි හිතන්නේ කලින් අවිද්‍යාවක හිටියා දැන් විද්‍යාවක් ඉපදුනා කියලා. ඔව්.
දැන් අවිද්‍යාව දුරු වුණා කියලා.
දැන් අවිද්‍යාව දුරු වුණා. කලින් එහෙනම් මම මෝඩකමක හිටියා. එහෙනම් මගේ දැන් තමයි මේ අවිද්‍යාව හම්බුනේ කියලා හිතනව නේද?
ඔව්.
අන්න ඒක අර හරියට දිවීම ගැන පිටින් බලන් ඉන්න එක්කෙනාට හිතෙනවා වගේ.
ඔව්.
එයාට තියෙනවා කලින් පොයින්ට් එකකුත් තියෙනවා අවිද්‍යාවේ හිටපු එකකුත් එයාට තියෙනවා. දැන් එයා අවිද්‍යාවේ මිදිලා ඉන්නවා කියලා එකකුත් තියෙනවා. හරි?
ඔව්.
යෙදීමකුත් අර තැනක් එතන ඇති බව බාරගෙනමයි. එතන බලන්න ඇති බව බාරගෙනමයි. ඒ කියන්නේ කලින් අවිද්‍යාවක හිටියා කියලා බාරගෙනමයි කියන්නේ දැන් ඉන්නේ විද්‍යාවේ කියලා. හරි?
ආ.
දැන් හැබැයි ඕක හරියටම මෙන්න මේ පැවැත්ම කොයි වගේද කිව්වොත් දැක්කහම හරියටම දැක්කොත් කලින් කතාවයි දැන් කතාවයි සසඳරණේ අපි කියන්නේ කලින් අවිද්‍යාවේ හිටියා දැන් විද්‍යාවක හිටියා කියන්නේ අපි දැක්කොත් ඉඳලා තියෙන්නෙම අවිද්‍යාවේ කියලා දැක්කොත් තමයි ඔන්න ඔය සංසන්දනේ නැතුව යන්නේ. කලින් හිටි එකයි දැන් ඉන්නේ මෙහෙමයි කියන කතාවක් නැහැ. ඉන්නෙම අවිද්‍යාව තුලමයි කියන බව විතරයි අහුවේ.
ආ.
එතකොට මිදෙන කතා
දැන් අවිද්‍යාව නැහැ කියන්නේ අවිද්‍යාවම කියලා පේනවා එතකොට.
අන්න දැන් අපි කියනවනේ කලින් නම් අවිද්‍යාව හිටියා දැන් නම් විද්‍යාව කියලා ඒ කියන කතාවත් යෙදෙන්නේ නැහැ අවිද්‍යාවෙමයි කියලා දැක්කහම එයාට ආයි අවිද්‍යාවෙන් මිදෙන කතාව එන්නේ නැහැ විද්‍යාවකට යන කතාව එන්නේ නැහැ අන්න ගමනේ අවසන් අර ආරම්භිකුත් නැහැ අවසානිකුත් නැහැ ඔය දෙකම හම්බෙනවා පිටින් බලන කෙනෙකුට මේක දිහා විමසීමේදී හම්බෙන්නේ අන්න ඒ දැක්ම කලින් අවිද්‍යාවක ඉන්නේ දැන් ඔන්න මේ හම්බුණා කියන්නේ විද්‍යාව කියලා සැසඳීමක් වෙනවා. එහෙනම් මේ අවිද්‍යාව දුරුණා කියන්නේ මේකට නේද කියලා. හැබැයි අන්න අර ඉඳලා තියෙන්නෙම පැවැත්මේ කියලා දැක්කොත්. සෙන්සර් එක දිගටම වැඩ කරලා කියලා දැක්කොත්. ඒ කියන්නේ දිගටම විද්‍යාව කියලා දැක්කොත් ආයි හම්බෙන විද්‍යාවක් ගැන කතා කරන්නේ නැහැ. ඒ මේකක් කියදෙන්නේ නැහැ. ඒ අවිද්‍යාව කියන එක නොදැක්ක නිසාමයි මම විද්‍යාවකුයි අවිද්‍යාවකුයි කියන දෙක බෙදාගෙන ඉඳලා. ඒ කතාව යෙදෙන්න. ඒ කියන්නේ විද්‍යාවකුයි අවිද්‍යාවකුයි කියන යෙදීමක් නැහැ. විද්‍යාව හම්බුණා කියන එකට අර්ථෙකුත් නැහැ. අවිද්‍යාවක් තිබුණ කියන එකට අර්ථෙකුත් නැහැ. හරියට අර කරවලේම තමයි ඉඳලා තියෙන්නේ කියන දැකීමම තමයි යන්න අර වැහිච්ච එක දැක්කා. ඒක නොදකපු නිසාමයි මම හිතන් ඉන්නේ අවිද්‍යාවකයි ඉන්නේ හම්බෙන්නේ විද්‍යාව. එතනත් අන්ත දෙකක් හැදෙනවා. විමසනකොට අන්න පිටින් දුවන එක පිටින් බලන් හිටියා වගේ. හැබැයි හරියටම මෙතන මෙන්න මේ කරුවලේමයි හිටියේ. එහෙම නැත්නම් අවිද්‍යාවෙමයි කියලා ඉන්නේ කියලා දැක්කන් පස්සේ එයා සමස්තයෙන්ම මේ ස්වභාවයෙන්ම මෙතන තියෙන්නේ අවිද්‍යාව කියලා දකින. ස්වභාවයෙන්ම අවිද්‍යාව හම්බෙලා තියෙන. අර ඌරා මඩේමයි ඉපදිලා තින්නේ, තින්නෙත් මඩේමයි මැරෙන්නෙත් මඩේමයි. ආරම්භයක් කියලා වෙන් කරන්න බෑ, දැන් ඉන්න තැන කියලා වෙන් කරන්න බෑ, අවසානයක් වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි හරියට අර ඒ ස්වභාවයෙන්ම කියලා දැක්කහම ඔය කියන සංසන්දනයක්වත් නැහැ. කලින් හිටපු බවකුත් නැහැ අවිද්‍යාවේ, දැන් ඉන්න බවකුත් නැහැ. දැන් අපි අපේ සංසන්දනේ විමසන කොට අපිට හිතෙනවනේ කලින් නම් මෙහෙමයි දැක්කේ, දැන් පේන්නේ මෙහෙමයි. එහෙම කතාවන්න සමස්ත අවිද්‍යාව නොදකින නිසාමයි කලින් මෙහෙමයි අවිද්‍යාව මට හම්බුනේ, දැන් විද්‍යාව හම්බෙන්නේ මෙහෙමයි කියලා සංසන්දනයක් තියෙනවා. ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක තියෙන තාක්කල් අපි අවිද්‍යාව දෙයක් කරනවා. පොයින්ට් අර ගමනේ ආරම්භය වගේ. කලින් නම් අවිද්‍යාව තිබුණා, දැන් තියෙන්නේ විද්‍යාව. ඔය සංසන්දනයවත් එන්න බෑ හරියට විමසුවොත්. අවිද්‍යාවේ ඉන්න බව අවිද්‍යාව කියලා දැන ගැනීමමයි එච්චරයි වෙලා තියෙන්නේ. වෙන මොනවත් මොකකටවත් මාරු වෙලා නැහැ. ඒක සම්පූර්ණම දෙකලා. සමස්තයම අන්නාර පැවැත්මම දැක්ක කියන්නේ ඒ පැවැත්මම දැක්කාම එයාට සංසන්දන ඉස්සරහට යන්න තියෙන තැනක් හෝ ඉස්සරහට දුරු කරන්න තියෙන තැනක්වත් මං කලින් හිටපු බවක්වත් ඒ අන්ත දෙකේ දෙන්නේ නැහැ. හරියට අර දුවන එක්කෙනාගේ දිවීම දැක්කොත් එයාට මුලකුත් නැහැ අගකුත් නැහැ. මුලයි යගයි යෙදිලා තියෙන්නෙම මේ දිවීමකමයි කියන එයා දිවීම කියන එක දැක්ක දවසට තමයි යන්න අර සම්පූර්ණම හරියට පැවැත්මම දැක්ක වගේ අවිද්‍යාවම හුණා වගේ. ඒක නොදකින තාක් තමයි අපි අවිද්‍යාව විද්‍යාව කියලා දෙකක් හිතන් ඉන්නේ අපිට හම්බෙච්ච ගෝචර මට්ටමේ. ඇයි අපි අවිද්‍යාව ගැන ඇසීම ගැන දැනගන්නවනේ ධර්ම කරුණට. ඒකෙන් අපි ඒක දැනගත්තු ගමන් අපි කලින් එකාන්තයක් දාගන්නවා. දන්නෙම නැතුව වෙනවා ඒක. ආ කලින් නම් එනං අවිද්‍යාවෙන් තමයි මං ඇසීම දැනගින්න තියෙන්නේ. මේක තමයි විද්‍යාව. හැබැයි මේ විග්‍රහය එන්නෙත් අවිද්‍යාවෙන් කියන එක දැනගන්න ඕනේ. විග්‍රහය එන්නෙත් අපි දැනගන්නවනේ ඇසීම කියන්නේ මෙහෙම එකක් කියලා අර්ථයක්. ඒ අර්ථය එන්නෙත් අවිද්‍යාවෙන්. ලියන්න අර වෙනස නිසා.
මේ මහත්තයා ඒ කියන්නේ දිත්තේ දිට්ට මත්තම් භවිස්සති කියන අවස්ථාවද?
ඔය අවිද්‍යාව අවිද්‍යාව කියලා දැක්කාම එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ දිත්තේ සුතේ මුතේ ගැන එතකොට ඒව විද්‍යාවට හම්බෙච්චද එහෙනම් අවිද්‍යාව තුලම හම්බෙච්ච ටිකක්ද කියලා අයි කියන්න ඕනේද එතකොට? ඒක දැක්ක කෙනාට කලින් නම් මම අවිද්‍යාවකයි හිටියේ, දැන් විද්‍යාව කියලා අමුතුවෙන් පෙනීම වෙනස් වෙලාද? නෑ. කලිනුත් පෙනීම එකමයි. විද්‍යාව පහළ වුණාට පස්සෙත් මේ විදියමයි. එහෙනම් මේ මොකක්වත් වෙනස් වෙලාද? කෝණේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේම අවිද්‍යාවේ මම අර්ථකථනයක් හදාගන්නවා. දැන් නම් දිත්තේ දිට්ටමත්තන් කියලා. ඒක හදපු ගමන් එනවා අනිත් පැත්තේ කන්තේ. මොකද්ද? එහෙනම් කලින් නම් ඉඳලා තින්නේ දිත්තේ දිට්ටමත්තන් නෙමෙයි කියලා.
නෙමෙයි කියලා.
ආන්න ඔය අර්ථකථනය එන තාක්කල් ඔය විස්තරය එන තාක්කල් ඒ කියන්නේ අන්න අර මූලපදනම දැකලා නැහැ. අවිද්‍යාවෙමයි ඉන්නේ කියන බව දැක්කොත් ඔන්න ඔය කතාව එන්නේ නැහැ. දැන් දිත්තේ දිට්ටමත්නම් කියලා ගත්ත ගමන් එනවා. කලින් නම් එහෙනම් මට දිත්තේ දිට්ටමත්නම් වෙලා නැහැ. අන්න ඒකනේ අවිද්‍යාව කියලා බෙදනවා අපි. ඔය බෙදීම තියෙන්නේම මූලපදනම නොදකින තාක්කල්මයි. ඒක තමයි ඒක වුණොත් තමයි තේරෙන්නේ මේ බෙදීමම. දිත්තේ දිට්ටමත්තන් කියලා එකක් හරි අපි අරන් තියෙන්නේ ඔය ගන්නෙම අපි අර ධර්ම කරුණක් අරගෙනයි අපි ඔයි බලන්නේ. එතකොට අපිට ඉතුරු වෙනවා මේක තමයි. එහෙනම් ඇත්ත මම හිතිය මේක වැරදිද?
මෙහෙම අහමුද? දැන් මේ දිත්තේ දිට්ටමත්තං කියලා හිතෙන්නේ මොකටද? සාමාන්‍ය නිකන් විස්තර කරන්න පුළුවන්. දැකීම දැකීම විතරයි කියලා කියනකොට මොන වගේ ස්වභාවයක්ද? කන් දැකීම දැකීමෙන් නැවතුණා නම් හරිනේ කියලානේ අහන්නේ නේද? ඔව්. ඒ දැකීම කියන්නේ ඒ නවතින දැකීම මොන වගේ දෙයක්ද? දැන් මොකක් හරි ඉවේ තියෙනවනේ නේද?
ඔව්. ඒ කියන්නේ ඒක අර දැන් ලසන්ත මහත්තයා කියා දුන්නා වගේ මේ කියන්නේ අර දිවීම කියන අවස්ථාව විස්තර කරන්න බැරි.
දැකීම කියන එක විස්තර කරන්න බැයිද?
ඒක විස්තර කරනවා නම් අර කිව්වා වගේ දෙපැත්ත තාපහුව යනවනේ.
දෙපැත්ත ගැන නෙවෙයි අනේ. දැන් දැකීම කියනකොට දැකපු දෙයක් ගැන හරි දැකපු කෙනෙක් ගැන හරි නෙවෙයිනේ අහන්නේ.
නෑ.
දැකීම කියන්නේ මොකද්ද? දැකීම දැකීම විතරක් වෙන්න නම් දැකීම කියන එක හරියටම දැකීම විදිහටම දකින්න වෙනවනේ නේද?
එහෙමයි.
දැන් අපි දැකීම ඔන්න මොකද්ද පේනුණා? හරි. දැකීම. එහෙම කියලා හරියන්නේ නැහැ. ඔන්න දැන් මොකක් හරි ඔය මේසෙ උඩ තියෙන මොකක් හරි පේනවා. ඈ? ෆෝන් එකක් තියෙනවා, කෝප්පයක් තියෙනවා මොකක් හරි. දැන් හිතනවා හරි එතනින් එහාට මං හිතන්නේ. දැන් දැක්ක විතරයි. ඒකද මේ දැකීම කියන්නේ?
මේතන මම හිතන්නේ කියන එක ආවතින් ඒතන ගැළපීමක් නෑ. ඒකට ආපහු අර දෙපැත්තට යනවා විඥානයේ සහ අර හේතුව කියන එක අපි විස්තර කරන මට්ටමට නෙන්නේ ආපහු.
ඔව් දැන් මේක දැක්ක දැක්ක විතරයි කියලා හිතන එක නෙවෙයි මේ කියන්නේ නේද?
නෑ නෑ මහත්තයා. අර මේ ලසන්ත මහත්තයා කියලා දුන්නේ අර දිවීම කියන එක පිටින් ඉඳලා දකින තත්වේනේ අර ඔය විස්තර කිරීමේ ඉන්නේ පිටින් ඉඳලා එහෙම නෙමේ ඒ කිව්වේ මේ දිවීම කියන එක දිවීම දකින්න කියන එක
ඒක දිවීම තුලින්ම දකින්න
දකින්න කියන එක
ඔව් ඒ කියන්නේ දැකීම දැකීම තුලින්ම දකින්න දැන් අර අපේ අර සෙන්සර් එක තුලින්ම
දකින්න කියලා
අපි සෙන්සර් එක දැකලා තියෙන්නේ දොරෙන්නේ. එතනවත් එහෙමද ආද කියන එකනේ සෙන්සර් එක දැකලා තියෙන්නේ. එහෙම නෙමෙයි. සෙන්සර් එකෙන්ම දකින්නවා. ඒ දැන් එනවනේ අපිට ඔය සෙන්සර් එක පවතිනවා. නැත්තම් මේ දැකීමේ හැකියාව පවතිනවා. ඉස්සරහත් තිබිලා තියෙනවා, දැනුත් තිබිලා තියෙනවා. දැන් මේක නෙමෙයි මේ දැකීම කියන්නේ. හරි. අපිට හිතෙනවා දැන් හැකියාව අහු වුණා, දැන් හරි. ඒක තමයි පැවැත්ම. පැවැත්ම කියලා කිව්වනම් දැන් ඉතින් පැවැත්මක හිර වෙලානේ.
ඈ මේකට උපමාවක් මේ දැන් මුතින් අර මේ සෑයදා කියලා දුන්න මේ අර නෙළුම් පතක මේ දිය බිඳුව රැනොරැඳි බිමට වැටෙනවා වගේ එහෙම අවස්ථාවක්.
අන්න ඒ වගේ දැන් මේක මොකද්ද කියලා හරියටම දකිනකොට කිසිම අදහසක් ඉතුරු වෙන්න බෑ.
විතර්ක රහිතයි.
ඔව්. දැන් මේක පැවැත්මක් කියලාවත් ඉතුරු වෙන්න බෑ. හරි. මොකද මේ පැවැත්ම කියනකොටම තව මොකක් හරි දාගන්න. ඔව්. ඒ පැවැත්ම පැවැත්මෙන්ම දකින්න ඕන. ඒ කියන්නේ අර හේතුවෙන්ම දකින්න ඕන. ඒ දකිනකොට මොකද වෙන්නේ? ක්‍රියාවෙන්ම දකින්න ඕන. ඒක ඒකෙන්ම ශූන්‍යයි. එහෙමයි.
හරි.
ඒ ශූන්‍ය කියන්නේ ඊතර වුණා කියන එක. එතකොට කිසිම කරුණක් කිසිම විදිහක විස්තරයක් කළා නම් ඊතර වුණා නෙවෙයි. අදාළක් ආවා නම් ඊතර වුණා නෙවෙයි.
දැන් සර් එතෙන්ට මම එකතු කරොත් දැන් කිව මහත්මයට දැන් අපි පැවැත්ම කියලා හිතාගෙන ඉන්නවනේ දෙයකට. ඇත්තට මේ පැවැත්ම කියන එක හැදිලා තියෙන්නේ අර හේතු වගේ හරියට බඩමිටිය මැද්ද හේතුවනේ. ඒක අපිට හම්බෙන්නේ නැති එකක්. අපි ওই පැවැත්ම පැවැත්මක් කරලා තියෙන්නේ හොඳට බලන්න අපිට හම්බෙන මේ ඇති බව සහ නැති බව කියන දෙක නිසා.
එහෙමයි.
හරි. අපි ওই විමසන හැම එකම එකක් ඇති බවට අරගෙන තමයි
විමසන්නේ.
විමසන්නේ නැතුව ඉන්නවයි කියන එකක් නෙමෙයි විමසන එකේ වැරද්ද දකින්න ඕන. හොඳද?
ඒ
විමසන ගමන් විමසන එකේ වැරද්දක් දකින්න ඕන. ඒ විමසන උපමාවෙම වැරද්ද වුණාම තමයි උපමාවෙන් දෙතර වෙන්නේ.
දෙතර වෙන්නේ.
නැත්තම් අපි උපමාවෙන් ගන්නෙ නිගමනය.
එහෙමයි.
දැන් ඇති බවයි නැති බවයි කියන දෙක නිසා තමයි අපි පැවැත්මක් ගැන කතා
කරන්නේ. හරි.
එතකොට ඒ දෙක යෙදෙන තාක්කල් තමයි අපි පැවැත්මකුයි නොපැවැත්මකුයි කියන කතාවක් යෙදෙන්නේ. අපි කියනෝ ඉන්නේම පැවැත්මක මෙතන මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට නම් පැවැත්මක් නැහැ නොපැවැත්මක්මයි තියෙන්නේ කියලා. දැන් නොපැවැත්ම කියන්නේ දෙයක් වෙනවා. එහෙම විමසන. එම තේරෙනවනේ විමසනකොට ওই නොපැවැත්ම කියන්නේ දෙයක් වෙනවා මොකද අපි පැවැත්මක ඉඳගෙනයි විමසන්නේ.
එහෙමයි.
එක්කෝ ඇති බවට අරගෙන විමසනව යම එක්කෝ නැති බවට අරගෙන විමසන.
එහෙමයි.
ඔන්න ඔය සැබෑ ඇති නැති බව. ඇති නැති බව දෙකම දැක්ක කෙනෙකුට ඒ නුවණට උදව්වේ කියන තැන. ඒ නුවණට හම්බ වෙච්චද ඒ නුවණ පහළ වෙච්ච දාට ඔන්න ඔය ඇති නැති කියන අන්ත දෙක නොයදෙන බව විතරයි නොයදෙනවා කියන්නේ ඒ දෙක හම්බ වෙලා පේන්නේ නැතුව යන එකක් නෙමෙයි හොඳේ එහෙම දෙකක් දැర్శණය වෙන්නේ හරියට අන්න අර ක්‍රියාකාරීත්වයම දැක්කොත් ඒ කියන්නේ අර මැදම අහුණු ස්පර්ශයම දැක්කොත් හරිද දැන් හරියට ඇතයි නැතයි බඩමිටි දෙක තියෙනකන් අර මැද්දේ අන්න අර පැවැත්ම කියන එක පේනවා ඒ වගේනේ
එහෙමයි
ඒ වගේ හිතන්න ඔය දෙක එකට හේතු කරලා තියෙනකොට හේතුව පේනෝ වගේ තමයි බටමිට දෙකේ හේතුව වගේ තමයි ඇතයි නැතයි දෙකම එකතු වෙච්ච තැන පැවැත්මක් තියෙනෝ වගේමයි පේන්නේ. අපි හරියට හෙව්වොත් හේතුව. හේතුව හේතුවෙන්ම දැක්කොත්. හරි? බටමිටි දෙකක කතාවක් එන්නෙම නැහැ. යන්නේ වගේ තමයි ඇත නැත දෙක හරියටම දැක්කොත් ඔන්න ඔය ඇත නැත දෙක අදහසක්වත් එන්නේ නැහැ. එතකොට හම්බ වෙන්නේ මොකද්ද? ඔය දෙක හම්බ නොවෙනකොට ආයි අමුතුවෙන් එතන පැවැත්ම කියලා දෙයක් පෙන්වන්න බැරුව යනවා. එනම. එතකොට යාට හම්බෙලාම තියෙන්නේ මොකද්ද? නොපැවැත්මම දැකලා. ආයි නොපැවැත්ම කියලා එතෙන්ට යොදන්න බෑ ඒ වචනේවත්. එයා පැවැත්ම කියන එකම එයාගේ නුවණට පැවැත්මක් කියලා එකක් පේන්නෙම නැහැ.
මේක නිසා නොපැවැත්ම විස්තර කරන්න.
එයාට අන්න හරි. එයා පැවැත්ම එතකොට තමයි එයා දකින්නේ සැබෑ පැවැත්ම. මට මේ පැවැත්ම ඇති බවක්. පැවැත්මක් ඇති බවක් මම හිතාගෙන ඉඳලා තියෙන්නේ අර ඇති බවයි නැති බවයි දෙකම හම්බ වෙන තාක්කල්. ඇති බවයි නැති බවයි දෙකම හම්බ වෙච්ච තාක්කල් තමයි මම පැවැත්මක් හිතාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි ඒ දෙක අන්න අර නුවණට නොපෙනෙනකොට ඒ නුවණට එහෙම එකක් යෙදෙන්නෙම නැහැ. ඇති බව හෝ නැති බව. අන්න ඒ නුවණට හම්බෙනෝ හැමදාම ඉඳලා තියෙන්නේ කීය ස්වභාවයක. මොකක්ද ඒ ස්වභාවය? අවිද්‍යාව කියලා මම. ඔව්. අන්න එතකොට තමයි දකින්නේ මේ අවිද්‍යාව කියන එක නොදැක්ක නිසා තමයි මට මේ පාරකට ඇති බවකුයි තව පාරකට නැති බවකුයි. අන්න ඒක සැබෑ ලෙසම හම්බෙන්නේ අවිද්‍යාව හරියටම දැක්ක තැන. පැහැදිලිනේ? ඒ කියන්නේ ඉන්නෙම කරවලේ බව. අන්න ඒ වගේ. ඉඳලා තියෙන්නෙම අපි කරවලක බව හම්බ වෙන්නේ අන්නර කරවල හරියටම දැකගත්ත දාට. එතකොට තමයි තේරෙන්නේ මේ ඇති බවයි නැති බවයි දෙකම හම්බ වෙලා තියෙන්නේ මෝඩකමට කියන එක ප්‍රකට වෙනවා. මෝඩකම විතරයි හම්බෙන්නේ. හරි? මෝඩකම කියලා දැක්ක කෙනාට එහෙනම් අර ඇති බවයි නැති බවයි දෙකම එකතු වෙලා හැදිච්ච පැවැත්ම ගැන මොකක්ද එන්නේ? තිවිච්ච එකක් කියලාද නැති එකක් කියලාද? එහෙම එකක් එනවද?
එහෙම එකක් එන්නේ නැහැ.
එහෙම එකක් එන්න බෑ. පැවැත්ම තිබුණයි කියන්නත් බෑ නැත් නැති උනායි කියන්නත්
බෑ.
ඇත්තටම මෙතන එහෙම එකක් තිබිලාම නැහැ. හරි. තේරෙනවනේ?
එහෙම එකක් වචනෙන් එහෙම නැහැ කිව්වට ඒක නැහැ කිව්වොත් ආයෙම සාපේක්ෂ වෙනවනේ. ඒක මොකුත් නෑ ඒක විස්තරයක් කිරීමක්ම
නැති වෙලා යනවා. එතන දැන් අපිට තියෙනවනේ විස්තරය පැවැත්ම කියන්නේ මෙහෙම එකක් කියලා. ඒ විස්තරේ තිබිලා තියෙන්නේ තර අර බටමිටි දෙකෙන් අපි හේතුව අර බටමිටි දෙකෙන් අපි හේතුවට විස්තරයක් දුන්නනේ.
එහෙමයි.
අන්න ඒ වගේ.
ඒ වගේ.
එතකොට බටමිටි දෙක මෙතනින් හොඳට දකිනකොට මේ බටමිටි දෙකම හම්බ වෙලා තියෙන්නේ මගේ නොදන්න කමකට. මං එදා ඉඳලම ඉඳලා තියෙන්නේ මාඳුරනේ. උපදින දවසේ ඉඳලම අඳුරෙම ඉඳලා තිබිච්ච නිසා තමයි මට මේ පාරකට ඇති බවකුත් පේනවා, පාරකට විතරයි නැති බව. අන්න ඒ දෙක දැක්කහම යාට පැවැත්ම කියන එකට මම දැන් මේ තරම් කාලයක් පැවැත්මේ කියලා හිතාගෙන ඉඳපු ඒ පැවැත්මට දීපු අර්ථ කතනයම ශුන්‍ය වෙලා යනවා. අර දෙක දකින්න නොවනි.
නැද නොතවරිය කියන එක අර්ථ
කතනයි. එතකොට යාට පැවැත්මක හිටියයි කියනවත්, දැන් මම පැවැත්මේ මිදිලයි කියනවත්, එහෙම දෙකක් යදෙනවද?
යදෙන්නේ නැහැ. දෙන්නේ
කලින් පැවැත්මක හිටියයි කියන කතාවකුත් නැහැ, දැන් පැවැත්මෙන් මිදෙනවයි කියන කතාවකුත් නැහැ. එයා දැකලම තියෙන්නේ පැවැත්මම අන්න අර අවිද්‍යා පදනමෙන් ඉපදිච්ච එක. ආ එතකොට මොනවද ඉතුරු
වෙන්නේ? එතන ඒක මොකද්ද කියන එක සඳහන් කරන්න බෑ.
පැවැත්මක් කියලා මොකද්ද එතකොට ඉතුරු වෙන්නේ? විස්තර කරන්න දැන්. විස්තර දෙක නෑ දැන්. බටමිටි දෙක හම්බ වෙන්නේ නෑ එන මොනට. දැන් මොකද්ද පැවැත්ම කියලා විස්තර කරන්න. එතකොට
වචනේ ව්‍යවහාරයෙන් එතන මොකවත් එහෙම නෑ කියන එක තමයි වචනේ ව්‍යවහාරෙන් නා.
ව්‍යවහාර. එතකොට බලන්න මොකවත් නෑ කියන එකට අපි නම දීලා නොපැවැත්ම කියලා.
ඒක දෙන්නෙත් නෑ.
ඒකේ දෙලා තියෙන්නේ අපි අර මෝඩකමේ අර පැවැත්ම යොදා ගන්න කම්ම විතරයි.
බටමිටි දෙකක් විද්‍යමාන දකින්න පුළුවන් වෙනකන් පැවැත්ම, ඒ කියන්නේ හේතුව කියන එක තියනවා නේද?
අන්න හරි. ඔව්.
බටමිටි විද්‍යමාන වුනේ නැත්නම් එහෙම. දැන් හේතුව
එතකොට මජ්ජය ඒ තාමත් ඒක මජ්ජය ගැන අපි හොයන්න වෙනවා එතකොට.
ඈ හොයන්න මැදයක් තියනවද දැන්?
ඒ කියන්නේ දැන් අර දෙපැත්ත නොපෙනුනත් සමහරට ඒ කියන්නේ එතන අපි රැඳිලා ඉන්න පුළුවන් නේ.
කොහොමද රැඳෙන්නේ? බටමිටියක් පේන්නේම නැහැ. බටමිටි දෙක ට්‍රාන්ස්පරන්ට් කියලා හිතන්න.
එහෙමයි.
දැන් එහෙම පේන්නේ නැහැ බටමිටි දෙක. දැන් හේතුවක් කියන අදහසක්වත් තියනවද?
නැහැ.
හේදෙන්නේ නැහැ නේද? ඔන්න ඔය වගේ තමයි පැවැත්ම කියන එක.
දැන් බලන්න එතකොට අවිද්‍යාවයි කියලා අලුතෙන් දෙයක් අපි හිතාගෙන දීලා තිබිච්ච අර්ථකථනය හරිද? දැන් අපිට අර්ථකථනයක් දෙන්න පුළුවන්ද? අපි ඉඳලම දෙන්නේ ඒක නා. ඒකට අර්ථකථනයක් දෙන්න පුළුවන්.
දෙන්න බෑ. ඒ කියන්නේ වචනාර්ථයෙන් නම් බෑ.
අන්න හරි. අපි ওই අවිද්‍යාව කියන වචනේ දීගෙන ඉන්නේ මෙන්න මේ ධර්මයේ දෙයක් කරගෙන තමයි අපි අරක අවිද්‍යාව කියලා හිතන්නේ.
ඔව්.
හරිද? අන්න ඒක දැක්ක ඒ සමස්ත විද්‍යාවම හම්බ වෙච්ච දාට එයා එදාට තමයි පේන්නේ මම මේ අවිද්‍යාව කියලා හිතාගෙන අර්ථකථනයක් දුන්නට ස්වභාවයම අවිද්‍යාව තමයි. ඒකට අර්ථකථන නැහැ. ඇයි? අර්ථකථනේ අපි අවිද්‍යාව කියලා දීලා තියෙන්නේ අපිට අර උපදින හටගන්න මේ ඇති බව නැති බව නිසානේ මම අවිද්‍යාව කියලා නම දීලා තියෙන්නේ. ඒ නමවත් දෙන්න බැරුව යනවා. එතකොට හිතියා විද්‍යාවේද දැන් විද්‍යාවද කතාවක් නෙමෙයි. මේ බෙදාගෙන ඉඳපු බෙදිල්ලම මෝඩකම කියලා දකින්න. එතකොට මුකුත්ම ඉතුරු වෙනවා. මේ බෙදිල්ලම මෝඩකම කියලාම දකින්න. එච්චර. නොදන්න කමමයි මෙතන පැවැත්මයි නොපැවැත්මයි කියන්නේම මෝඩකම නිසා බෙදා ගන්න දෙපැත්තක් විතරයි.
අවසානයේ අර මේ පහුරත් අත්හැරලා දමන්න කියලා කියන.
අන්න.
ඔව් දැන් අපි ඔය පහුර අත්තරිනවා කියනකොට දැන් අපි තියෙන පහුරක් දාලා යනවා
වගේ වෙන.
ඔව් ඒක නෙවෙයි නේ කියන්නේ. ඒක නෙවෙයි. හරිද?
එහෙමයි.
දැන් අර දැන් මැද තැවරෙන්න එපා කිව්වහන් අපිට හිතෙන්නේ මැදක් තියෙනවා ඕකේ කල්ල ගන්න නෑ කියලා. එහෙම නෙමෙයි මේ මැදක් කියන එකට අර්ථයක්ම නැති වෙනවා. කියන්නේ මැදක් කියලා එකක් උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. දැන් අර නොතැවර වෙනවා කියන කතාවක් කියෙදෙන්නේ නැහැ. දැන් අර බටමිටි දැක අයින් වුණොත් දැන් හේතුවට තැවරෙනවද නැද්ද කියලා කතාවක් එනවා.
අන්න ඒ වගේනේ. හරි.
ඔන්නෝකයි ඒ නැද්ද නොතැවර වෙනවා කියන්නේ අන්ත දෙක දැක්කා කියන්නේ මෙදක් දැක්කා. මෙද දකින්න නැතුව අන්ත දෙක දකින්න බෑ. හරි. මෙද දැක්කා කියන්නේ ඊතර වෙනවා කියන්නේ ආයි ඒක ගැන කිසිම කතාවක් එන්න විදිහක් නැහැ. දැන් බටමිටි දෙක නැත්තම් අපිට හේතුව ගැන කතාවක් එනවද? ඒක පේනකන් විතරයි නේද හේතුව ගැන කතා කරන්න පුළුවන්.
කාලෙම
දැන් එකක් ඔය මජ්ජේ සූත්‍රයේ අන්ත දෙකක් කියලා එක එක ආකාරයට කියනවා.
එහෙමයි.
අජ්ජත් ඒකාන්තය බහිද්දේ තවාන්තය විඥානය මජ්ජේ. හය ආකාරයකට කියනවා. ඊළඟට පස්ස ඒකාන්තය, පස්ස සමුදේ තවාන්තය, පස්ස නිරෝධය මැද. දැන් වැඩේ තියෙන්නේ ඔවා කියනකොට අපිට ඔය හැම එකටම පස්සේ කියන්නේ මේකයි, පස්ස සමුදය කියන්නේ මේකයි, පස්ස නිරෝධය කියන්නේ මේකයි කියලා අදහසක් එනවනේ. අදහසක් ආවා කියන්නේ මේ ධර්මයට කිට්ටුනේවත් නැහැ.
මේ කියන්නේ.
හරි. ඒක පස්සේ විදිහට දකින්න කියන එකට එනකොට ඔය එකක් ගැනවත් කිසිම අදහසක් එයිද? ඕකම තමයි අර ඔය தත්ති විස්තර කරන එක තමයි අර මොකද්ද මේ ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥානය ඇති කල්හි මොකද වෙන්නේ? පස්සේ දැන් අපි පස්සේ කියප ගමන් තින්නම් සංගති පස්සෝනේ කියලා ජාති තුනක් එනවා නේද? මේ තුන එකතු වීම තමයි පස්සේ. දැන් පස්සේ කියන එකට අදහසක් ආවද නැද්ද?
ඒක විස්තර වෙලා.
විස්තර වෙලා. හරි. ඔය විස්තර වුණා කියන්නේ ලෝකය. ලෝක ධර්මතාවය නෙවෙයි. හරි. දැන් අදහසක් ආවා. දැන් ඒකේව ඉතින් එහෙම තමයි. ලෝකයගේ පස්සේ කියන්නේ ඒකයි. දක්කොංච පටිච්ච රූපේච උපජ්ජති දක්කොඤ්ඤාන තින්නම් සංගති පස්සෝ.
හරි.
ඒ මදුපින්ඩික සූත්‍රයේ ඊළඟට කියන්නේ මොකද්ද? ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥාණය ඇති කල්හි.
කල්හි.
ඔක සති කියලා කියන්නේ. ඇති කල්හි කියන්නේ. මේ ඇති කල්හි. චක්කුස්මින් සති.
සති.
රූපේ සති. චක්කු විඥානේ සති. මොකද්ද මේ කියන්නේ? ඇති කල්හි.
කල්හි.
හරි. ඇති කල්හි මොකද වෙන්නේ? දැන් හිතන්න බටමිටි දෙක ඇති කල්හි. හරි. එතකොට මොකද වෙන්නේ? පස්සය කියන වේදනාවට නේද? පස්සය කියන මොකද්ද? පස්ස පඤ්ඤාක්තියක්. පස්සය කියන ප්‍රඥාක්තියක්. පස්ස පඤ්ඤාක්තිය පඤ්ඤාපෙස්සති. මොකද්ද මේ වගේ ප්‍රඥාක්තිය පනෝ ගන්නවා.
පනෝ ගන්නවා.
පස්සේ කියලා ප්‍රඥාප්තිය පනෝ ගන්නවා. නිකන් හිතන අර හේතුව කියලා ප්‍රඥාප්තියක් පනෝ ගන්නවා. පස්ස පඤ්ඤාප්තිය පඤ්ඤා පෙස්සති. පනෝ ගන්නවා කියලා නවත්තලා නැහැ. තව එක විස්තර කරමු. ඔන්න ඔය සිද්ධිය තාන මේතං විජ්ජති. විද්‍යමානයි. කියන්නේ දැන් අන්න හේතුව කියලා එකක් පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. මොකක්ද කියන්නේ? මේ බටමිටි දෙක තියෙනකොට හේතුව කියලා එකක් පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. දැන් වචන ටික බලන්න. හේතුව කියලා එකක් පනෝ ගන්නවාය කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. හේතුවක් තියනවා කියලාද මේ කිව්වේ?
නෑ නෑ නෑ. කල්හි කියන අවස්ථාවම
හේතුව කියලා ප්‍රඥාප්තිය පනෝ ගන්නවාය කියන සිද්ධිය තානමේතං විජ්ජති විද්‍යමානයි. හරි. ඒක හොඳට හිතන්න. ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි මොකද වෙන්නේ? පස්ස පඤ්ඤත්තිය පනෝ ගන්නවාය කියන එක
විද්‍යමාන
විද්‍යති විද්‍යමාන. මේ පස්සයක් තියෙනවා කියලාද කිව්වේ? පස්සේ මොකද්ද කියලාද කිව්වේ? හේතුව මොකද්ද කියලාද කිව්වේ? නෑ, හේතුව කියලා දෙයක් පනෝ ගන්නවාය තියෙන සිද්ධියක් විද්‍යමානයි. හරි. දැන් ඊළඟට කියන්නේ මොකද්ද? චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඒ කියන්නේ ඒව නැති කල්ලි, ඒ කියන්නේ ඒව පේන්නේ නැහැ. දැන් බටමිටි දෙකක් පේන්නේ නැහැ අසති. හරි.
එහෙමයි.
දැන් අහනවා අර පස්ස පඤ්ඤත්ති අපි හිතමු දැන් බටමිටි දෙකක් පේන්නේ නැහැ. දැන් හේතුව කියන ප්‍රඥාත්තියක් පනවනවා කියන එකක් විද්‍යමානද? මේ තණ්හානං විජ්ජති.
අනං විජ්ජති.
නේද? දකින්න බෑ විද්‍යමාන වෙන්නේ. ඒක කතාවක් නෑ නේද? තේරුණාද? දැන් ඔන්න ඔය සිද්ධියේ බලන්න. දැන් අර ඕකේ අපිට බටමිටි දෙකෙන් අයින් වෙන්න බෑ. බටමිටි දෙක තියෙන තාක්කල් මෙහෙම එකක් පනවනවා කියන එකක් විද්‍යමානයි. බටමිටි දෙක යෙදුන්නේ නැත්නම් අසති. මම බටමිටි දෙක කියලා කිව්වේ අර තින්නම් සංගතියකේ එතන ಜಾති තුනයි ඈ. ಜಾති තුනක් කියන එක දැන් මේකේ බටමිටි දෙකක් කියන එක ಜಾති තුනකට හිතන්නකො. ඒ හේතු පැත්තෙන්. ඔක අපේ තව උපමාවක් ගත්ත අර ලසන්ත මං හිතන්නේ අර තේක හදන එකේදී සීනි තේකොළ උණු වතුර ඔව් අන්න ඒවා එක්කනේ කලවම් කිරීම කතා කරන්න පුළුවන් නේද?
ඒ
ටික කලවම් කළොත් තමයි තේක හම්බ වෙන්නේ. එතකොට සීනිත් විද්‍යමාන නැත්නම් උණු වතුරත් විද්‍යමාන නැත්නම් මොනවද තේකොළත් විද්‍යමාන නැත්නම් අසති අසති නะ ඒ වගේ නොය දෙන කල්හි කලවම් කිරීමක් කියන එකක් කතා කරන්න පුළුවන්ද? බැහැනේ, අදහසක් නැහැ නේද? ඒක යෙදෙන්නේ නැහැ නේද?
යෙදෙන්නේ
නැහැ නේ. අසති අසති. ඒකට වෙන්න මේ පස්සය කියන එක. හරි. ඒකේ පස්සය කියන්නේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? ඔය දැන් පස්ස නිරෝධය තේරුම් ගන්නකොට තමයි මේක මේ අර හටගත්තේ කොහොමද මේ පනෝගත්ත හැටි පේනව නේද? මෙන්න මේ අර බටමිටි දෙක තියනකොට මේ හේතුව කියලා එකක් විද්‍යමාන වෙලා නිකන් අර පනෝගත්තු හැටි පේනවනේ. එතකොට ඒක සකස් වෙන හැටි පේනවා. ඒක තමයි සමුදය. සකස් වෙන හැටි පේන්නේ නිරෝධෙත් එක්ක. අසති කතාවත් එක්ක. හරි. දැන් ඒ ටික එනකොට දැන් අරකේ පැවරෙන්න පුළුවන්ද? මජ්ජේ මන්තා නලිප්පති. අර ප්‍රඥාවන්තයා එතකොට ඒකේ ඈ ලිප්පති. පැවරීමක් ගැන කතා කරන්න පුළුවන්ද? දැන් අපි වැරෙනවා කියනකොට ආ මෙහෙම එකක් තියෙනවා ඕක ඇලෙන්නේ නැහැ කියලා මේ දාගෙන නේ හිතන්නේ. එහෙම දාගෙන
ඉන්නේ එහෙම නෙමෙයි.
ඔව් මේ ඊතර වීමක්. ඊතර වීම කියනකොට අර ඒකෙන්ම දැන් ශූන්‍ය වෙලා නේද? කිසිම අදහසක් දෙන්න පුළුවන්ද දැන්? එහෙම වෙන්නම බැහැ විය නොහැකි කියන එක නේද? හරි. මේක තිබිලා ඔන්න ඇලෙන්නේ නැතුව ඉන්නවා කිව්වොත් අර නිකන් මොකද්ද තියාගෙන බලෙන් ඉන්නවා වගේනේ. එහෙම නෙමෙයි. එහෙම කතාවක්වත් එන්න විදිහක් නැහැ.
විදිහක් නැහැ.
ඔය වගේ අදහසක් මොකද මං දැන් අපි අර ඒක උපමා කියනකොට මෙහෙම නාද කතා කරන්න කියලා හිතනවනේ. දැන් මේ අපේ ප්‍රායෝගිකත්වයේ එකමයි මේ පරීක්ෂණය කරන්න ඕනේ. කියන්නේ ඇසීම, දැකීම, දැනීම. දැන් ඔන්න ඔය සිද්ධියේ ඇත්ත දැක්කොත්, කියන්නේ දැනීම දැනීම විදිහට දැක්කොත්, ඇසීම ඇසීම විදිහට දැක්කොත්, අර හේතුව හේතුව විදිහට දැක්කා වගේ වෙනවා.
ප්‍රඥාවෙන්.
ප්‍රඥාවෙන්. ඒක ප්‍රඥාවට තමයි අහුවෙන්නේ. මොකද ආයතන වලට අහුවෙන්නේ
නැහැ.
ඒකයි ඒක ගෝචර නැහැ කියන්නේ. දකින්නම බැරි දෙයක් ගැනයි මේ මේ විස්තරයක් කරන්නේ. ඒ කියන්නේ ගෝචර නැති දෙයක් ගැනයි විස්තර කරන්නේ. ඒ තමයි ඊතර වීම. හරි. යෝ අර පුළුවන් දේවල් වලට දාගෙන නේ ඉතින් මේක කතා කරන්නේ. ගෝචර දේවල් වලින් කතා කරන්නේ. අපේ කොච්චර ගෝචර දේවල්, ඒ කියන්නේ අපිට අහු වෙන දේවල් වලින් කතා කළත් ඒ අහු වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි මේ කියන්නේ.
මේ කියන්නේ.
ඔව්. අන්න එතනින් එහාට ගිය දෙයක්. හරි. ඔව්. අපේ මේ ලාල් මහත්තයා ගොඩක් වෙලා ඉන්නවා මං හිතන්නේ මේ.
දෙරෝ සර් නැක ඔක්කල මාත්මයා කොග්‍රී මාත්මයා ලසන්ත මාත්‍රිල් සිල්පනාටම දැන් මේ මම අහන ප්‍රශ්නේ මේ සාකච්ඡාවට මදාල එකක් මේ يعني මම මේ අහන්නේ ඇත්තට මම මට තේරුම් ගියේ දේ නිවැරදි කියලා දැනගන්නයි මම මේ ප්‍රශ්නේ නගන්නේ. එතකොට නැත්තම් වැරදි තැනක හිටියොත් අහයිත් ඊළඟට ගැටලුවක් වෙන්නේ නැද්ද? එතකොට දැන් අර දිත්තේ දිට්ට මත්තන් සුතේ සුත මත්තන් කියන දේ කුමක්ද කියලා විමසීමම අර්ථ ශුන්‍ය අර්ථ විරහිත ප්‍රශ්නයක් කියන්නේ කුමක්ද කියලා ඒක ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද කියලා අහන එකම අර්ථ විරහිත ප්‍රශ්නයක් කියලා මට තේරුම් ගියේ. ඒකේ මට තේරෙන විදිහට මේ කොග්ගලි මහත්මයා මේ ඒ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තින්නේ අපි ආයුතු තැන විය යුත්ත නේද කියන කාරණේ. අපිට විය යුත්තේ කියන ප්‍රඥාවෙන් දැකිය යුත්ත නේද එතනින් අදහස් කරලා තියෙන්නේ. නැත්තම් එහෙම හින්දා අපිට ඒක විස්තර කරන්න බෑ නේද? තේරුම් ගන්න.
ඒ ඇත්තටම සිද්ධ වෙන දේ තමයි ඒ විස්තර කරන්නේ. අපි කරන දේ නෙමෙයි.
හරි. එතකොට ඒ කියන්නේ එතන අපිට අපි ප්‍රඥාවෙන් දැකිය යුතු දේ කියන්නේ දැකිය යුත්තේ මෙයයි කියන කාරණේ නේද එතනින් අදහස් කරන්නේ. ඒ කියන්නේ මේ දැකීම පමණයි කියලා කියන එකෙන්ම අදහස් කරන්නේ අපි ඒක දැකීම කියන එක ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියන කාරණේ නේද මේ කොගලි මහත්මයා.
ඒක જાති දෙකක් තියෙනවා. දැන් දැකීම පමණයි කියලා හික්මෙන්නක් තියෙනවා. හරි. එහෙම සිද්ධති. එහෙම වෙන්න ඕන. එතකොට සිද්ධ වෙන දේ විස්තර කරන්නේ ඊට පස්සේ විිට බාහිය ඔබ එයින් නොපිහිටයි. විිට බාහිය ඔබ එයින් නොවේ. එහිත් නොවේ. හිත නොවේ. ඔය අන්න ඒ ටික සිද්ධ වෙන දේ. හරි. හැබැයි ඒක වෙන්නේ ඒ අපරත් නොවේ කියන එක වෙන්නේ මෙන්න මේ හික්මීම තුල. හරි. දැන් ඔය හික්මීම තුල කියන්නේ හික්මීම අර ප්‍රඥාවෙන් දැකීමක් එක්ක එන්න ඕන.
ඒ කියන්නේ කොහොමත් මේ දැකීම කියන තැනින් අපි නතර වෙලා දැකීම කියන එක කුමක්ද කියලා විමසන්න ඕනේ. එන්නේ එතන ඒකනේ කොහොමත් මා කියන්නේ. ඒ කියන්නේ දැකීමෙන් එහාට නොගිහින් දැකීම කියන එකෙන් නතර වෙලා අපි දැකීම කියන්නේ කුමක්ද කියලා විමසන්න ඕනේ එතනදී.
දැන් දැකීමෙන් නතර වෙලා දැකීම ගැන විමසනවා කියනකොට දැකීම වෙලා ඉවරනේ.
ඔව්.
ඒ කියන්නේ දැකීම මොකක්ද කියලා අපිට අදහසක් ඇවිල්ලා ඉවරයි නේද විමසන්න තියෙනකොට.
ඔව් ඒක හරි.
එනුණා කියන්නේ මෙන්න මේකයි කියලා හොයාගෙන ඒක මොකක්ද කියලා දැන් හොයනවා නේද?
නැහැ පෙනිච් එක නැතුව පෙනීම කියන එක හොයන්න ගියාම පෙනීම කියන එක හොයන්න එන්නේ එතකොට.
ඔව්
පෙනිච් දෙය නැතුව.
දැන් ඔය හික්මීම සඳහා පළවෙනි දේ දැකීම නැත්තම් පෙනීම කියන්නේ මොකක්ද කියලා හොයන්න වෙනවනේ. අපි හොයන්නේ නැතුව හික්මෙන් ගියොත් අපි දන්නේ නැහැ මොකක්ද මේ කියලා. හරි. දැකීමෙන්ම දකින්නකම් හොයන්න තියෙනවා. මොකක්ද මේ බුදුහාමුදුරෝ දැකීම කියලා අදහස් කළේ. කියන එක හොයන්න වෙනවනේ, විමසන්න වෙනවනේ. නැත්තම් වෙන්නේ දැකීමට අපේ අර්ථයක් දාගන්නවා. අපිට අර්ථයක් තියෙනවනේ කොහමද දැකීම කියන්නේ මේකයි කියලා. එහෙනම් එතනින් නැවැත්තුවොත් හරි නේද කියලා එතකොට අපේ අදහස. ඒක ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන අදහස නෙවෙයි. දැන් අපි දැකීමට අපේ අර්ථය දාගත්තොත් බුදුහාමුදුරුවෝ කියන්න හදන එක මතුවෙන්නේ නැහැ.
හරි.
දැකීම කියන්නේ මේකයි. හික්මෙනවා කියන්නේ මේකයි. දැකීම උතනින් නැවැත්තුවා නම් හරි. ඒක අර අර ඇහෙන දහම් කරුණට අපේ අදහස දැන්.
හරි.
දැන් මොකද්ද වෙන්න ඕන? ඇහෙන දහම් කරුණ ඒ කරුණෙන්ම විමසන්න ඕන. අපේ අදහස දාන්න නැතුව. දහම ඇහෙන්න ඕන. ඒකට අනුව විමසන්න ඕන. දහම ඇහෙන්න ඕන. ඒකට අනුව විමසන්න ඕන. සුසුසා පටිපුච්ච. දහම ඇහෙන්න ඕන. ඇහෙන කරුණට අනුව විමසන්න ඕන. ඒකට අපේ අර්ථය දාගෙන විමසන එක නෙවෙයි.
පැහැදිලි පැහැදිලි.
හරි. අපිට හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද කියන එක උතන පැහැදිලි නේ. දැකීම කියන එක අපි දන්නවා. ආ දැන් එතනින් නවත්තන්න ඕන. ඔහොමනේ. එතකොට අර දහම නෙමෙයි ඇහිලා තින්නේ. ඇසීම මොකද්ද කියලා මම දන්නවා. ආ දැන් එතනින් නැවතුණා නම් හරිනේ. ඊට පස්සේ වෙන ටික නැවතුණා නම් හරිනේ කියන එක අපිට එනව නේද? ඇහුණා. ඇහුණාට පස්සේ ඕක ගැන අර පපුටෙද්ද මොකෙද්ද ඒ හිතන එක නැවතුණා නම් හරි කියලා එනව නේද අපිට අදහස්?
එහෙමයි නේද ඔබ මම.
ඒක දහම නෙවෙයි. ඒ අපේ අදහස දැන්. ඇහුනේ සද්දයක් විතරයි. ඉතින් සද්දෙට ඕක මේ අර්ථයක් දැම්මේ නැත්නම් හරිනේ. දැන් දැන් අපි තේරුම දෙනවා ඒකට. ඒ අර ඇහෙන දෙයට අපේ අර්ථය දාගෙන එතකොට ඒක බුදුදහම නෙවෙයි.
පැහැදිලි ඔබට පැහැදිලි.
දැන් ඒකයි මේ ඇසීම මොකද්ද කියලා හොයන්න කියන්නේ. ඇසීම. දැකීම මොකද්ද? අපි හිතන් ඉන්න දැකීමක් තියෙනවා. අපි හිතන් ඉන්න ඇසීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ භාෂා අර්ථය තියෙනවා. ලෝකෙට අයිති අර්ථය තියෙනවා. හරි? හැබැයි ඒ වචන වලින්ම බුදුහාමුදුරුවෝ මතු කරන්නේ ඊතර වෙන දහම. හරි?
හරි. පැහැදිලි කරගන්න මත්ද? තේරුම් ගන්න.
හොඳයි. තේරුම් ගන්න. හවුද?
සමාවෙන්න පොඩ්ඩක්. දැන් අර මුලින් විමසලා අපි ආපු තැනදී මේ අපි දැන් කතා කරලා තියෙන්නේ දේවල් වලින්. නමුත් ඇහිීමේ හැකියාව කියන එක ප්‍රකට වීම මත ඇහිීමේ හැකියාව කන එක දිගට හිටිය කියන එක මම කතා කරාට කමක් නැද්ද?
ඔව්
කියන්න කියන්න. ඒක එතකොට ඇසීමේ හැකියාව කියන එක දිගට තිබ්බා කියන එක පොඩ්ඩක් ප්‍රශ්න කිරීමකට එනවා. මේ දැන් මේ ඒව ප්‍රකට වෙන තැනින් දැන් ප්‍රකට වෙද්දී ප්‍රකට වීම මතනේ අපි මේ ඇසීමේ හැකියාවක් කනේ ඒක දිගටමනේ තිබ්බනේ. ඒක දැන් ප්‍රකට වුණේ ගා ඒ කතා කරනවා නම් ඒක මේ නොයෙදෙන එකක් ගැන නේද මේ බෙදාගෙන විමසන්න හදන්නේ? ඒ කියන්නේ නොයෙදෙන දෙයක් නිෂ්පල දෙයක්නේ. ඒ කියන්නේ නොයෙදෙන දෙයක් නේද එතනදී මේ විමසන්න හදන්නේ? මේක මේ මනස්කල්පිත බෙදා ගැනීමක් නේ.
ප්‍රශ්නේ හරියටම හරි. ඔන්න ඔය ප්‍රශ්නේ එන්න ඕන. හරි. දැන් මං ඔය අපි ඊ පෙරේද වැහෙන දැන් අරන්ත එක්ක සාකච්ඡා කළා. ඔය පැවැත්ම කියනවා. හැකියා මොකද්ද මේ තියෙනවා? මොකද්ද ඔය පැවැත්ම කියන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ එන්න ඕන.
ඔව් ඒකට සර් කියන එකත් බොරු වෙනවා. ඒ කියන්නේ මං ඇත්ත කියලා බොරු කියලා නෙමෙයි කෙස්චන් වෙනවා. ඒ කියන්නේ
මේක ඕකම තමයි එන්න ඕන. ඒ කියන්නේ දැන් මේ පැවැත්මක් කියලා තව එකක් දාගන්න නෙවෙයි. හරි. ඔය පැවැත්මක් කියලා කිව්වේ අපි ඉන්න එක දෘෂ්ටියක් කඩන්න විතරයි. මොකද්ද දෘෂ්ටිය? මේක දැනෙනකොට මේක උපදිනවා. දැන් ඔන්න සද්දය ඇහෙනකොට තමයි කන උපදින්නේ, ආයතනෙ උපදින්නේ කියලා අපිට නිකන් මතයක්
තියෙනවනේ. ඔව්
ඒක තමයි. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිද්ධ වුණා, ඔහොම තියෙනවනේ. ඔන්න ඕක සම්පූර්ණයෙන් වැරදි අදහසක්.
ඔව් ඒක වැරදියි සර්.
ඒ අන්නේ එක කඩන්න තමයි ඔය පැවැත්මක කතාවක් කියන්නේ. හරි. නැතුව මේ පැවැත්ම ඇත්ත කරගන්න නෙවෙයි. දැන් අපි එක එක තැනදී කියන්නේ අපි ඉන්න දෘෂ්ටියටනේ මේ කතා කරන්නේ. මේක ඇති වුණා නැති වුණා කියන ලොකු මතයක ඉන්නානේ අපි. නේද? ඒ මේ ප්‍රකට වෙන ප්‍රකට කියන්නේ අපි අත්දකින ටික නැහැ කියන්න බෑනේ. ඔන්න දැනෙනවා, ඔන්න ඇහෙනවා, ඔන්න දැනගන්නවා, හිතනවා, මොනවාද තියෙන්නේ, පේනවා. ওই ටිකේ එහෙට මෙහෙට පැනපැනනේ ඉන්නේ. ඕකනේ ප්‍රායෝගිකත්වය කියන්නේ. නේද? එතකොට අපිට ඕකත් එක්ක හිතනකොට මොකද වෙන්නේ? මේක ඉපදුනා නැති වුණා. මේක ඉපදුනා නැති වුණා. මේක හටගත්ත නැති වුණා. ඕ ඕකනේ එන්නේ. ඔන්න ඔය හිතන විදිහේ ලොකු වරදක් තියෙනවා. ඔය ලෝකය ගැන අවිද්‍යාවෙන් හදපු ලෝකය ගැන එන අදහස් ටික. ඊතර වීම නෙවෙයි. ඊතර වෙන දර්ශනේ නෙවෙයි. හරි. එතකොට එතනින් එහාට දෙයක් මේ කතා කරන්නේ. ඔන්න ඕක කියන්න මේ දාපු වචනයක් මේ පැවැත්ම කියන එක. පැවැත්ම කියන දැන් මේ කාලෙකට අහුවෙලා ඉස්සෙල්ලා තිබුණා, දැන් දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඔහොම ඔය වගේ කතාවක් නෙවෙයි මේ කියන්නේ. දැන් අන ඔය දර්ශනේ එන්න ඕන. මේ පැවැත්ම කියලා තව විදිහකට මට නිකන් තේරුණ විදිහ කිව්වෝ. මෙන්න මේක නොදකින තාක්කල් ඔය පැවැත්ම. මෙන්න මේ සිද්ධිය ඇත්ත ඇති හැටියට නොදකින තාක්කල් ඔන්න ඔහොම පැවැත්මක්. එහෙම නැතුව මේක මේ කියන කතාවක් නෙමෙයි. කතා කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. නේද ලසන්ත?
ඔව්. ඒ පැවැත්ම කතා පැවැත්මයි අවිද්‍යාවයි කියන්නේ තායි දෙකක් නෙමෙයි අමුතු. අවිද්‍යාවයි පැවැත්මයි කියලා දැන් අවිද්‍යාව තියෙනකම් පැවැත්ම තියෙනවයි කියන එකකුත් නෙමෙයි.
අනිස පොඩ්ඩක්
කියන්නද?
මං කියන්නේ සර් දැන් ඒ ඇති වුණා නැති වුණා ගග කියන කතාව කියන කතාවත් බොරු වෙනවා කියන්නේ මේ කියන කතාවේ අර්ථයක් නෑ. එක දිගටම පැවැත්මක් තිබ්බා එක දිග කියන කතාවේ අර්ථයක් නැහැ වෙනවා. එතකොට මං කියන්නේ සර් මෙතනදී ඒ මනක්කල්පිත බෙදා ගැනීම ඔය සේරම ටික මනක්කල්පිත බෙදා ගැනීම මිසක් පැවතුණා කියලා දෙයක්වත් නොපැවතුණා කියලා දෙයක්වත් නම් කතා කරන්න බැහැනේ. නොදැනුවත්කම තමයි ටිකටම තිබ්බේ. නොදැනුවත්කම හින්දමයි මෙහෙම බෙදා ගැනීම වට ගියේ.
ඔව්.
ඉතකොට කතා කරන්න
ඔය හිතන්නකෝ. ඔන්න හොඳ ඔන්න ඔහම තමයි ඔය ප්‍රඥාව අවදි වෙනවා කියන්නේ. හරි. ඒකයි මෙන්න මේ විමසීම උදව් වෙන්නේ ප්‍රඥාව අවදි වෙන්න. නැත්නම් ප්‍රඥාවට මේකයි කියලා කියන එක නෙවෙයි. හොයන්නවා. අපිට වෙන්නේ මේ කියන එක ඕක එහෙමයි කියලා ඒක දාගන්නවා. ඊට පස්සේ ඒක කී කියා ඉන්නවා. ඒක ප්‍රඥාව නෙවෙයි. ඒක හොඳට තේරෙනවා මේ කියන වචන ටිකම අනිත් පැත්තට කියනකොට. ඉතින් ඕක ප්‍රඥාවද මේක කටපාඩම් කරගැනීමද කියන්නේ. මම නිතර කියන්නේ අලුත් වචනයක් කිව්වහම ඒකෙම තමයි කතා කරන්නේ. රූපේ නෙමෙයි ස්වરૂපය කියලා කතා කරනවා. දැන් හිතනවා අවබෝධ වුණා කියලා. ඉතින් රූපේ නෙමෙයි රූපණය කියලා කතා කරනවා. එහෙම වචනේ මාරු කළාට මේ අදහස ගන්න බැහැ. මේ මේ යම් කිසි දෙයක් මතු කරන්න එක එක විදිහට මේ කතා කරන්නේ. ඒ ප්‍රඥාව වැඩෙන්නේ නැවෝ ඉමසන්න ඕන. මේ කියන එක නෙමෙයි ඒ අනිත්‍යතර ප්‍රශ්න කරන්න. ඕක වෙන්නේ කොහොමද? මේක මෙහෙමයි. මට මේක දැනෙනවා නේ දැනෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ඒක ප්‍රශ්නයි. ඒ කියන්නේ සාධාරණ ප්‍රශ්න ටික අහන්න ඕන. මේ දහමක් පාඩම් කරගත්තා කියලා දැනුමක් ආවා කියලා කිසිම මේ අවබෝධයකට එන්නේ නැහැ. ඒකට මේකෙන් තව සංකල්පයක් දාගන්න නෙමෙයි මේ 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 පැවැත්මක් තියනවා හැකියාවක් කියලා එකක් තියනවා අතීතේ මෙහෙම තිබුණා. ඔය කතා නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ලෝකේ මේකේ ගන්න ඕන ඉතර වෙන අදහස ඉතර වීම. ඒ අදහස මතු කරන්න අපිට ලෝකෙ තියෙන ඒවායින් කියන්න වෙනවා. ඒත් මේ ඇත්ත தත්ත්වේ පැවැත්ම කියන කතාව නෙමෙයි. දැන් අවිද්‍යාව තියෙන කම් පැවැත්ම. නොදන්න කව තියෙන කම් පැවැත්ම. ඒක දකින්නේ මෙන්න මේ නොපවැත්ම. ඔය පැවැත්ම කියන එකට මම ඔය වරන්තරස් කිව්වේ ඔය පැවැත්ම නෙමෙයි ඕකට වචනේ එන්න ඕන නැවැත්ම කියලා. නැවැත්ම. මේ නැවැත්ම දැක්කහම තමයි ඔය පැවැත්ම මොකද්ද කියලා තේරෙන්නේ. දැන් නිරෝධය.
පැවැත්ම කියන වචනේ ධාත්වයක මැස මේ පැවැත්ම දෙයක් කරගෙන ඒක කොහොමද ඒක පේන එකක් කියලා හිතන්නේ පැවැත්ම කියන්නේ.
ඔව් මොකද පැවැත්ම කියන එකට අපේ අදහසක් තියෙනවනේ. තියෙනවා. ඔව් තියෙනවා.
අනේ අදහසයි මොනවා නැහැ.
රවි මහතේ එතන දැන් දේශනාවේ සඳහන් වෙනවානේ දිත්තත්වයේ කියලා වචනයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන එක කියොත් අපි මේ ඉත්ත්වය කියලා මෙසේ බව වගේ වචනයක් පාවිච්චි කරනවා. මේ එතකොට ඒකේ මට නිකන් තේරිච්ච විදිහට ඒකේ අර අපි සාමාන්‍ය පැවැත්ම කියන ගන්න වචනෙට වැඩිය පොඩි වෙනස් ඒකේ හැඟීම. සමහරවිට ඒක වඩා සුසුයි කියලා හිතනවා.
ඔව් ඔව් ඒක හරි වටිනවා. ඒ ධර්මෙත් එක්කම යන එක හරි වටනවා. ඉත්ත භාවයේ ඉත්ත ඉත්තත්වය. ඒ කියන්නේ අර භව දෙයක් භව ස්වභාවය ඕන. ඒ කියන්නේ ඒ වචන වලින් නැති වෙන්න පුළුවන්. ඉත්ත භාවය ඒක ඇති වෙන හැටි. අපිට ඇත කියන මොකක් හරි බවක්නේ ලෝකය කියන්නේ. මේ ඊ භාවය ඇති වෙන්නේ කොහොමද සමුදේ? ඒකට ඇති නොවීම එකම තමයි ඒ ඇතිවීම අවබෝධ වෙන්නේ. තව ඒකයි යදෙන එකක් කරයි සබාවඤ්ඤතා බව කියන එක. ඒ ඉත්ත්වය තමයි මේ ප්‍රශ්නේ. සත්‍ය වෙන හැටි දැක්කනම් ඉත්ත්වයෙන්ම ඊතර වෙනවා. වැඩි අදහසක් තමයි මේ.
ඒක සාර හරියට රූපය අයින් කරලා රූපණේ දැම්ම වගේ ඔකත් ඉතින් හම්බ වෙන්නේ නැති දෙයකට වෙන එකක් දාලා ඒක බලන්න. ඒත් ඉතින් අර දෙමමයි එපාර ඒකේ ලගිනු. ඔව් එතනින් ඉෂඳමක් වෙන්නේ නැහැ. ඔතෙන් නම් මොකද හම්බ වෙන්නේ නැති බවම ඕන. ඒ හම්බ නොවන බව හම්බ වෙන්නේ ඕන. එතකොට එතන මොකද ඒකට අරක සුදුසුද මේක සුදුසුද කියලා ඒ කතාවක්ම එදෙන්නේ. එදෙන්න සුදුසු එකක් නෑ දාන්න. අන්න ඒකයි තේරෙන්නේ. නැත්නම් අපි දෙක එකක් වෙනුවට එකක් දැම්මොත් ඒක එල්ලෙනවා ඊට පස්සේ. එහෙනම් මේක තමයි බලන්න ඕන කියලා ඒක ගන්න. රූපේ නැතු රූපණේ බැලුවොත්. කොයිකකින්වත් මොකකින් බැලුවත් හම්බ වෙන්නේ නැති බව තමයි හම්බ වෙන්නේ. ඒක නුවණ. අන්න ඒක හිතන් බැලුවනම් හරි. මොනම අර්ථකථනයක්වත් නොදා ඔක්කොම අර්ථකථන ටික අයින් කළා. දැක්කනම් පේන.
ඒක දැන් අර රූපය රූපණය කියනවා ඊළඟට ඒක ක්‍රියාව කියන දැන ඊළඟට ක්‍රියාව කියන්නේ මොකක්ද ඇහුවොත් හොඳ විස්තරයක් තියෙනවා ඔය විස්තරයක් නැහැ කිව්වට ක්‍රියාව කියන්නේ දකින්න බැරි දෙයක් විස්තර කරන්න බැරි දෙයක් දැන් ඔය විස්තරයක් නැද්ද
මට මෙහෙම කාරණාවක් හිතුණා රොයි මහත්තයා දැන් ඇත්තටම වචන පාවිච්චි කරද්දී අපි යම් යම් ඒ වචන වලින් ව්‍යවහාරිකව අර්ථ ගැනෙන දේවල් තියෙනවානේ දැන් ඒ මහත්මියගේ පැටලවිල්ල උන්නේ අර එක දිගට තියෙන පැවැත්මක් ගැනනේ එක දිගට තියෙන වචනයක් කියදුනා එතන කොහොම හරි ඒ හැඟීමේ තේරුම් ගනිල්ලේ එතකොට දැන් එතකොට එක දිගට කියන එක අවබෝධයකට කියන්නේ අපි එක දිගටම විද්‍යාවේ හිටියා ඉස්සර හරි මොකක් හරි කියදේ එහෙම නොහැඟෙන වචනක් තියෙනවා එතකොට දැන් සමහරට ඒ වචන පාවිච්චි කරන සමහරට ඒ බුදුරණාහසේ අපි මේ අඥාන කමේන්ද්‍ර ඥානේ පැත්තට ඉතර කරවන්න ගන්න ඒ උත්සාහය තීව්‍ර වෙන්න පුළුවන් වචන පාවිච්චි කරනවා යොදපු වචන යනවා ඉතින් මං කියන්නේ ඇත්ත තමයි කියන්නේ මේ කියන්නේ මේ පැත්තේ ලෝකේ පැත්තේ වචන වලින් පෙන්වන්න බැරුව ඇති හැබැයි පාවිච්චි කරන වචන වල ව්‍යවහාරික වචන වල මේ අනුහිතන එක සමාජයට වැදගත් වෙන්න පුළුවන් ඉතින් මොකද
ඒක හරිම වැදගත් සමත්මත්යම අතු කරන්නේ අපිට කවදාවත් බුද්ධ දේශනාවේ වචන වලින් එහාට යන්න බෑ අපි මොන විදිහට විස්තර කළත් මෙන්න මේ මේකට ගැලපෙන්න ඕන දැන් ඉත්තබව අපිට ඉතින් ඕකේ දැන් මුලින්ම අපි ඕකට අපි අර්ථයක් දාගන්නවනේ අන්නේ අර්ථය ඉක්මවා යන අර්ථයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ භාවිතා කරන වචන වලින් හරි ඉස්සෙල්ලත් ඒ වගේ දෙයක් තමයි අපි දැන් මොන විදිහට කතා කළත් අන්තිමට ඒ හැඟීම කියන එක ඊතර වීමක් වෙන්නම ඕන මොකක් හරි අදහසක් එනවා නම් ඒක අර බුදුහාමුදුරුවෝ අදහස් කරපු එක වෙන්න බෑ ඒක අපේ අදහසක් කියන තැනත් එක්ක ඉතින් අපි අර වචන අමතක කරන්න බෑ මේ මොනවා හරි අඩු ගානේ අවබෝධ වුණා නම් අවබෝධ වුණාට පස්සේ හරි අරවා ආයේ ওই දහම් සාකච්ඡා අහන්න කියන්නේ ඒකයි බණ අහන්න විමසන්න ඒක අපිට උදව් වෙනවා තව තව ඉතින් අපේ දෘෂ්ටි පිරිසිදු කරගන්න කියන වගේ එකක් ඒක හරි වැදගත් එහෙම කියන වචන ඉතින් අපි එතෙන්දිත් කරන වැරද්ද තමයි අර වචනයක් ඇහුණ ගමන් ඒකට මොකද ආවෝ මොකද අලුත් වචනයක් ඇහුණ ගමන් දැන් හොයනවා ඕක මොකද්ද ඕක ඉතින් අහගන්නවා කවුරු හරි කියන එකක් ඊට පස්සේ ඒ තේරුම දාගෙන හිතනවා ඔන්න දැනගත් ඊළඟට මොකද වෙන්නේ? ඒ වචනෙන් කතා කරන අර පරණ වචනේ අයින් කරලා. දැන් රූපය කියන වචනේ අයින් කරලා රූපණෙන් කතා කරනවා. ඒකත් අයින් කරලා ස්වභාවයෙන් කතා කරනවා. ඕකත් අයින් කරලා ක්‍රියාවෙන් කතා කරනවා. ඉතින් මේ වචන මාරු කිරීමක් කළා කියලා අවබෝධයෙන් නැහැ. අර හැඟීමේ වෙනසක් වෙන්නයි මේ දෙන්නේ. අවබෝධය. කට එක විදිහේ ඉතින් වචන වලින් තමයි කතා කරන්න වෙන්නේ එනකොට මේකේ හරි අදහසට එනකොට අරවා ටිකත් එක්ක පැහැදිලි ඒවා එක්ක ගැටෙනවා නෙවෙයි කියලා තියෙන ටික එහෙම්මමයි ඒකට පොඩ්ඩක්වත් අඩු කරනවත් වැඩි කරනවත් බැ නිබුදුහාමුදුරුවෝ කියපු එකට අපිට වෙලා තියෙන්නේ ඒකට අපි වෙන තේරුවක් දාගෙන ඒක ඇත්ත කියා ඔහේ නිකන් වාද විවාදවල පැටලිලා ඉන්න එකේ වැරද්ද තමයි මේ පෙන්නන්නේ. පෙරවන් සරණයි.